මොකක්ද ඒ කියන්නේ? මරුණාට පස්සේද? ඔය කුණු වෙන හැටි බලන්න පුළුවන්.
ඒකත් මෙලුම් භාවනාවක්.
එහෙම කරන්න පුළුවන් නම් බලාගෙන යන්න. හොඳයි බලන්න. ශරීරයේ අසුබය පිළිකුල දකින්න තරමට හොඳයි. එක 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 විදිහට බලන්න පුළුවන්. ඒ තමන්ට පේන විදිහට බලන්න පුළුවන් නම් බලාගෙන බලාගෙන යන්න. නෑ නෑ අසුබයම තමයි.
ඒකෙච්ච.
ඔව්. අසුබ සංඥාව තමයි වැඩෙන්නේ. මේ ශරීරයේ පිළිකුල මොන විදිහට බැලුවත් ප්‍රශ්නයක් නෑ. ඒක හිතට දැනෙන්න ඕන. හිතට Tamanට මේකේ ගත යුත්තක් නෑ. බොහොම පිළිකුල් ගොඩක්. මේවා එකක්වත් මගේ කියන්න සුදුසු නෑ. කියන එක පේනකම් බලන තරමට හොඳයි. විතර මෙනෙහි කරන්න. ඒකට මේ කොටස් එක කොටසක් අරන් ඕක අර තියෙනකොට කුණු වෙලා යන හැටි, සත්තු කන හැටි, පිළිකුලටපත් වෙන හැටි ඒ වගේ දේ දකින්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒක එනවා තව අර මරණයම නෙමෙයි ඒක මේ. ඔව් නවසීවතකේ කියනවා මලමිනියක එක එක අවස්ථා කුණු වෙලා යන හැටි. ඉදිමිලා යන හැටි, දියර ගලන හැටි, සත්තු කන හැටි, දෙයිමස් දිය වෙලා යන හැටි, අණුව ගහන හැටි, ඊළඟට කෑලි කෑලි මේවා විලායට සැකිල්ල විතරක් කිතු වෙන හැටි. ඇට කටු විසි වෙලා විසිරිලා තියෙන හැටි. ඒ අවස්ථා ඕන එකක් එනිහි කරන්න පුළුවන්. ඒවා නවසීවතක කියලා, يعني සීවතික කියන්නේ මේ මරණ නලමිනියක ස්වභාවයක අවස්ථා නවයකදී බලන්න වෙන වෙනම කියලා
තියෙනවා.
හිතෙන් තමයි ඒකට කමක් නැහැ ඉතින්. ඒක මේ වගේ කියලා Tamanට හිතෙනවා නම් ඒකට හිත යොමු වෙනවා නම් මේ ඇත්තට තියෙන්න ඕනේ නැහැ මලවිනි. හිතේ යෝක දකින්න ඕන. ගැඹුරට බැලුවොත් ඇත්තට තියනවා කිව්වත් හිතම තමයි දැනගන්නේ. මේ දැන් මෙතන මොකක් හරි සුදු රෙද්දකින් මොනවා හරි ටිකක් දාලා වහලා තිබුණොත් කෙහෙල් කොට ටිකක් වෙන්න පුළුවන්. අපිට පේන්නේ නැහැ. අපි හිතාගත්තොත් ඔතන මලවිනියක් තියෙනවා. මම හිතාගත්තට පස්සේ ඉතින් මලවිනියක් දකින්න පුළුවන්. ඒක හිතට තේන ස්වභාවයක්. හිත තමයි දැනගන්නේ. ඔව්. ඒ පුළුවන්. ඒකත් හොඳයි. මේ ශරීරය වගේම තමයි අපේ ශරීරය. ඒ සතා එක එක අවස්ථාවල කුණු වෙලා යන හැටි දකින්න පුළුවන් නම් ඒකෙන් පුළුවන් හොඳට මෙනෙහි කරන්න. එතන අවස්ථාවක් ලැබුණොත් ඉතින් මේ බලන්න පුළුවන් නම් හොඳයි. ඔව්. සමහර වෙලාවට දැකලා ඇති ඒ පාරායිනේ එහෙම. ඒක දැක්කහම ඒක කම්පයා කරගන්න මේ ශරීරෙත් ඔහොම තමයි කියන එක. අපි මේ හොඳයි ලස්සනයි බොහොම හොඳයි කියලා හිතන් හිටියට මේකේ தත්ත්වෙත් ඕක. අපිත් ওই தත්ත්වෙටපත් වෙනවා. මේ ශරීරයත් ওই தත්ත්වෙටපත් වෙනවා. ඒතර මේක මගේ කියලා හිතාගෙන සිටියට ඔබේ ගත්තෙත් ඔය වගේම. ඔව්. මේ ශරීරයක් කියලා හිතාගෙන හිටියට මේකේ තියෙන්නේ ඇටකටු ගොඩක් තියෙනවා. ඇට කෑලි ටික එකතු කරලා එකට බැඳලා ගැට ගහලා තියෙනවා නහර වලින්. අරවන්නේ. ඒකට මස් ගහලා තියෙනවා අරගෙන. ගේක මැටි ගහනවා වගේ මස් දාලා. ඈ ඊළඟට ඔක වහනවා හැමකින් වහලා තියෙන්නේ. ඈ ඊළඟට ඒ හැම එක එක විදිහට හැඩ වැඩ කරලා තමයි ඔය අපි හොඳයි ලස්සනයි මගේ මම කියලා අල්ලගෙන දෙන්නේ. ඒ මම කිව්වට ඒක ඇතුලේ තියෙන කොටස් අර જાතියෙමයි. කොහොම පිළිකුලයි දුගඳ හමන. ඒකට දුගඳ හමන පිළිකුල් සාගත මැස්සෝ වහන ඔන්න ඔවා ගොඩක් තමයි මේක ඇතුලේ වහගෙන ඉන්නේ. මේ හැම පොඩ්ඩක් තුවාල වුණොත් එහෙම මේ කිසිම සුභගතියක් නැහැ. නේද? බොහොම පිළිකුල් ගතියකට පත් වෙනවා. ඔව් පිච්චුනහම තුවාලයක් හැදුනහම පිච්චිලා පැසෙවුවහම එහෙම ඉතින් බලන්න බැරි මට්ටමට මේක පත් වෙනවා. ඒක අමුතු එකක් නෙමෙයි මේක. ශරීරයේ ස්වභාවය ඕකයි. දැන් මෙහෙම තිබුණාට පොඩ්ඩක් කුණු වතුර ටිකක් වටුනොත් කඩා ගන්න පුළුවන් හැටි. නේද? මේ ඔය වගේ
ලේුණක් පිළිගන්නේ.
ඔව්. ඒ කියන්නේ බොහොමක ගඳ
ගන්නවා.
ඔව්. ඒකනේ පොඩ්ඩක් එළියේ තිබුණ ගමන් ටිකක් වෙලා යනකොට මැස්සෝ පිරෙනවමනේ. ඒකෙන් පේනවා කොච්චර ගඳද කියලා. හරි. මැස්සෝ ඉන්නේ නැනේ නිකන්. ඒකේ ඒ පිළිකුල් ස්වභාවය. ඒක ඕක දකින්න තරමට හොඳයි කියලා තමයි කියන්නේ. පුළුවන් තරම් ඉන්න ගමන් මෙනෙහි කර කර බලනවා නම් ඒක හොඳ. ඕක දැන් කාය උපස්සනාව වෙනවා. කය පිළිබඳව එක්තරා විදිහක සිහිය පිහිටි කායानुපස්සන කායानुපස්සන සතිපට්ඨාන සතර සතිපට්ඨානෙන් එකක්. ඔක තමයි නිවන් මාර්ගයේ වෙන්නේ. මේ පොඩි දෙයක් වුණාට ඔක නිවන් අවබෝධ කරන්න උදව් වෙන මේ මාර්ගයේ වැඩිමක්. කය පිළිබඳව අපි සිහියයි නුවණයි පිහිටනවා. ඒක සිහි කරනකොට මේ අපිට වෙන කෙලෙස් මතුවෙන්නේ නැහැ. නේ. දැන් මොනම දෙයක භාවනාවක සිහිය පිහිටගෙන ඉන්නකොට ඒ භාවනාව කරනකොට අර කෙලෙස් සිතුවිලි එන්නේ නැහැ. ඒකට මේක කුසලයක් වැඩි දියුණු වීමක් වෙන්නේ. නූපං කුසල වැඩි දියුණු වෙනවා. උපං අකුසල් ටික යටපත් වෙනවා. තියෙන අකුසල් යටපත් වෙනවා තමන් භාවනාවක යෙදෙනකොට. එතකොට හිතෙන් කාටවත් බැන බැන ඉන්නේ නැහැ. භාවනාවනේ කරන්නේ ඒ විදිහට. එතකොට ඒ වෙලාවේ අර අනිත් දෙයි වැරදි සිතුවිලි එන එක නවතිනවා තමන් තුළ තියෙන. ඒකයි ඒ තමන්ගේ තියෙන අකුසල් වලට මතුවෙන්න බෑ තමන් සිහියෙන් ඉන්නකොට. මේ භාවනාවක යෙදෙනකොට තියෙන අකුසල් යටපත් වෙනවා. ඊළඟට අලුතෙන් අකුසල් ඇති කරගන්නෙත් නෑ. නූපං අකුසල් ඇති කරගන්නේ නූපං කුසලයක් තමයි දැන් ඇති කරගන්නේ. ඒකට කියනවා සම්මා වීරිය කියලා. නැත්තම් සර්ව සම්‍යක් ප්‍රදාන වීරිය කියලා. ඒක තමයි ඕක නිවන් මාර්ගයේ කොටස. කුසල් යටපත් වෙනවා කුසල් වැඩි දියුණු වෙනවා. එහෙම උත්සාහ කරන කෙනාගේ මේ ආර්ය මාර්ගේ වැඩෙන්නේ නිවන් මාර්ගයටපත් වෙන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ විදිහට. ඒක කොහොම සුභය බලන්න පුළුවන්. එහෙම නැත්නම් මෛත්‍රිය වැඩුවත් ඒ ප්‍රශ්නයක් නෑ. තම එක වචනයක් කරගෙන සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කිය කියා හිටියත් ඒකත් වටිනවා. මොකද ඒ වෙලාවේ අපිට වෙන කුසල් වලට හිත යන්නේ නැහැ ඒකට. කුසල් අරමුණේ හිත තියෙනවා. අතර ඒකේ සිහියයි එදිලා සූපත් වේවා කියන තරමට අපේ අර වෙනදා කරන කුසල් කෙරෙන්නේ. එහෙම කෙනාගේ හොඳ සීලයක් රැකෙනවා දන්නේම නැතුව. නේ. වෙන දෙයකට හිත යන්න ගියත් ආපහු මේකට ගන්න පුළුවන්කම එනවා. එහෙම ඒ මොකක් හරි වචනයක් නිතර නිතර කිය කියා ඉන්න පුරුදු වෙන. බුදු ගුණයක් වුණත් කමක් වේදනාව අපිට හිතෙන්නේ මේ කයේ තියෙන දෙයක්මයි මේ දැනෙන්නේ කියලා නේද? දැන් අපි අර ගිය සතියේ ගියා අරිසිමලී කියලා තියෙන කොල්මුඩු. එතනට ගිහිල්ලා එතන තව දුර තැනකට ස්වාමීන් වහන්සේලා දෙනම එක්ක ගිහින් අලුතෙන් පදිංචි කළා. කුටියක් හදලා කැලේ මැද්දේ. ආදී එහෙම ඉන්න පාරේ යන්න ඕන ගොඩාක් කැලේ ඇතුළට. ඉතින් එතන ගිහින්ලා ඒ තියෙන ටික පොඩ්ඩක් අතු ගාලා සුද්ධ කරනකොට මේ ලොකු කඩි වගේක් හිටියා. කඩිය. උන් කෑවහම හරිම විසයි. එක්කෙනෙක් දෙන්නෙක් කෑ ගහන ඉදිමිලා මොනව හරි ගන්න හොයන අර කරපු වැඩ ඔක්කොම ඉවරයි. හරි සරයි. උන් ගොඩාක් ඉන්න හින්දා ඉතින් මේ අර බිල්ඩින් එක ඇතුළටත් එනවා. හදපු ආවාසයේදී පොඩි කාමර ටිකක් තියෙනවා. තෝකතු දාද්දි මගෙත් කකුල කෑවා. ඒ හරි විසයි. එහෙනම් දැන්ට දැන් එක දැන් අපි එකක් ඒ රිදෙන්නේ මොකද්ද කියලා අන්න සිහියෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි හිතමු වෙන දෙයක් කතා කරනකොට අපිට අරක මතක නැහැ. මේක දැනෙනවද කියන එකවත් දන්නේ නැහැ. වෙන අවධානයක ඉන්නකොට. දැන් එතනක සිහිය යනකොට රිදෙනවා ඉන්න බෑ. දැන් ඔක රිදෙනවා රිදෙනවා කිය කියා ඉන්න එක මේක ඉතිමිලා එනවා. මේ ඉතින් ඒගොල්ලෝ තෙල් හොයනවා ගන්න තෙලුත් නෑ එතන මේ ගුත් නෑ මේ ඔය සමහරි එතන පය තුන හතරක් ඉඳලා දැන් එනකොට සමහර විට ඒත් දැනෙනවා මේක ඉතින් ඒ නිසා ගොඩාක් වෙලා තියෙනවා. කොහම හරි ඔකේ හිටපු ගාම මතක් වෙලා දැනෙනවා ආයේ ඒක දැන් මම නිකන් ඔක ඉතින් ඒක රිදෙනවා තමයි වේදනාවක් තියනවා
කියලා වේදනාවක්
ඔව් ඒක ඒ කියන්නේ බලාගෙන ඉඳීමෙන් වේදනාව මේ ඇත්ත දකින්න පුළුවන් වෙනවා. අපි ඔව් බලනකොට ඔක වැඩි වෙනවා. වැඩි වෙන හේතුව මොකද්ද? අපි බලන හින්දා පුළුවන් ද වේදනාවක් වැඩි වෙන්නේ? ඒ කියන්නේ කයේ වෙනසක් වෙන්න පුළුවන් ද බලපු හින්දා? බෑ. නේද? ඒක එතනක් දකින්න ඕන මේක හිතෙන් කරන වැඩ. දානිත් එක අපි වෙන බර කතාවක හිටියොත් එහෙම ඔක දැනින්නේ. වෙන දෙයකට අවධානය යොමු වෙලා හිටියම දැනෙන්නේ ආයේ වැඩ ඉවර වෙලා හරි ආයේ ඔන්න වැඩක් නැති වෙනකොට ආයේ මෙතන රිදෙනවා. ඉතින්
මොනවද ඉන්න පුළුවන්
ගණන්
ඔය
ඉතින් දැන් දැන් මගේ ඉතින් මං ඕක වේදනාවක් තිබුණා ඉතින් බලනකොට යන්තම් මේ වේදනාවක් දැනෙනවා ආයෝකමතක වෙලා තියෙනවා ආයි කොහොම හරි ආපහු ඇවිල්ලා මේ කකුල හොදන්න බලනකොට අල්ලනකොට රිදෙනවා ඒක. එතකන් ඒක රිදෙන්නේ නැහැ. හැබැයි සමහරු දිගටම කෑ ගහ හිටියා. ටිකක් ඉදිවි. ඔව් දැන් බලපු අයගේ සෑහෙන ඉදිමිලා. මට එච්චර එහෙමකක් තිබ්බේ
නැහැ. භාවනාවට බලන්න කියනවා.
ඒ බැලීම
ඒක
තමයි මේ කියන්නේ. ඒ බලන නිකන් බලා ඉඳලා මට රිදෙනවා රිදෙනවා කිය කියා හිටියොත් උඹ වැඩි වෙනවා.
ආ මේකේ
මෙතන වේදනාවේ ඇත්ත මතක් කරනවා. ඔය මට රිදෙනවා නෙමෙයි. අතන රිදීමක් තියනවා. ඒක මගේ නෙමෙයි. මගේ කියපු ගමන් ඕක වැඩි වෙනවා.
එතකොට තමයි ඒක සංවේදී
වෙන්නේ. ඔව්.
නැත්නම් ඉන්න පුළුවන්.
ඒක තමයි. ඒ දැන් එහෙම මගේ නොවන විදිහ හොයාගන්න ඕන බලලම. මොකද අපි ඉන්නේ මට රිදෙනවා කියලා නෙමෙයි. මගේ ශරීරයේ කොටසක් කියලානේ හිතෙන්නේ. මගේ කකුල තමයි රිදෙන්නේ. මගේ කකුල නෙමෙයි ඔය රිදෙන්නේ. ඇත්ත තත්ත්වයට. අපි අල්ලගත්ත ශරීරේ කොටස. හරි. එතකොට එතන රිදුමක් දැනෙන්නේ කොහොමද? ඒක අපි දැනගත්තේ කොහොමද එතන රිදෙනවා කියලා? ස්පර්ශය. ඔව්. මොන ආයතනේද එතකොට?
කාය
ආයතන. මම හිත මොකක් හරි දැනගත්තා නම් ආයතනය. ආයතනයක ස්පර්ශය. එතකොට කාය ආයතනේ ස්පර්ශය කායයි පොට්ටබ්බේයි නේද?
කාය
විඥානි. කාය විඥානි තමයි ඔක් කියන්නේ. කාය විඥානි තමයි දැනගෙන තියෙන්නේ. එතන කකුලක්වත් නැහැ මොකවත් නැහැ මේ කාය විඥානයක් හටගත්තා. කාය ආයතනේ පොට්ටබ්බේ නිසා කාය විඥානයක් හටගත්තා. එතකොට ඒකට ඉතුරු ටික අර කෙලෙස් වලින් ආශ්‍රව වලින් පෙර අධ්‍යක්ීම් ටික ඔතෙන්ට එකතු කරලා තමයි ආ ඒ ටික දැම්මට පස්සේ බය වෙනවා. මගේ කකුල කියන එක දාපු ගමන් ඊට පස්සේ රිදෙනවා, බය වෙනවා, අරව මේවා වෙනවා. ඒ ටික එන්නේ එතකොට කෙලෙස් වලින් කියලා දකින්නවා. වේදනාවේ නෑ ඒවා. වේදනාව කියන්නේ අර කාය ස්පර්ශය නිසා හටගත්තු දැනෙන ගතිය. ඒක තමයි. දැන් ඒවා ටික ඔතෙන්ට ආවේ නැත්තම් දැන් අපි කඩියෙක් දැක්කහින් ද ඔය ගානට ගියා. බැරි වෙලාවත් සර්ප පෙටියෙක් එහෙම හිටියා නම් ඒක ඉට්ටු කන්නේ කඩියක්. ඒ උඩට සත්ෙක් කෑවා කියලා තමයි මේ අහකින් පොඩ්ඩක් ඇදිලා ගියා නම් ඇති. මැරෙන්නත් පුළුවන් ඒකෙන්. බය වෙලා. එහෙම තමයි ඒ සර්පය කාලා මැරෙන එකෙන් වැඩි දෙනෙක්.
ඔව්.
ඇයි ඒක? බයට මැරෙන්නේ කම්පැනිට. ඒකේ විසට නෙමෙයි.
ස්නේක් බයිට් පස්සේ.
ඔව්. දැන් අරකේ වගේම විසක් ඉතින් සෑහෙන පැය ගාණක් තියෙන විසක් කියුවහම හිතන්නකො ඒක ලේසි නෑ. සමහර අය ගෙදර ඇවිල්ලා ඊළඟ දවසේ උදේ තෙල් ගන්නවා. ඒ තරම්. හේතු එක එක විදිහට හිතන්න පුළුවන්. පෙර කර්මයක් වෙන්න පුළුවන්. ඒ අතරේ කෙනෙක් අපේ තාත්තා ඉඳලා කිව්වා ඔය ඔය චක්‍රවර්ති රජවරු තමයි ඒකදී ඔච්චර විස. කඩියලා විපදී. කඩිය දැකලා තමයි කිව්වේ. ඉතින් මේ ඒ වගේ එක එක විදිහට දකින්න පුළුවන්. ඒක කර්මයක් බලපෑමක් වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. කර්ම කියන එක අපිට ඉතින් කර්මයක් වුණත් නැතත් මොකද්ද ප්‍රශ්නේ දැන්? ඒක නෙවෙයි දැන් කර්මයක් හින්දාද කඩිකාවේ කියලා නේ හොයන්නේ. කඩිකාවු එක කියන්නේ රිදෙන එකනේ ප්‍රශ්නේ. දැන් රිදෙන එක මට රිදෙනවා කියලා ගත්ත එකයි ඔතන වැරද්ද. වේදනාව කාය ස්පර්ශයේ පස්සපච්චය වේදනාව. ඒක මගේ කරගන්න ගිහින් තමයි ඔක්කොම කතා
දෙන්නේ.
ඒක තමයි. ඒ වේදනාපස් වේදනානුපස්සනාව නිමෙයි. වේදනානුපස්සනාවේ හිටියානම් එතනින් එහාට යන්නේ නැහැ. මෙහෙම දැනීමක් තියෙනවා. මෙහෙම දැනීමක් තියෙනවා. ඒක රිදෙනවා කියන එකත් අපි දාගන්න එක. අපි දාගන්න. ඉතින් මේ විදිහේ දැනීමට ඕක රිදෙනවා රිදෙනවා කියලා හිතෙන් පුරුදු කරලා තියෙන එකක් මේ එතෙන්ට දාන්නේ. නැත්තම් එතන මොකද්ද ආකාරයක ඒ දැනීමක්
තියෙනවා.
දැන් සමහරු අපි හිතමු දැන් මිරිස් කාලා සමහරු හන්දට සැරට කන්න ආස. හොඳ සැරටම තියෙනවා. හොඳ සැරටම ගිය සති විතර අපේ අර ගෙවල් ළඟ ඉන්න වයසක මිනිස්සෙක් වයසයි එයාගේ එයයි පුතයි ඉන්නේ පුතා අපේ වයසේ ඉතර ඉතින් මේ දෙන්න ලොකු රණ්ඩුවක්
පස්සේ මම
තාත්තයි පුතයි ගෑනුවයි නෑ හොඳ වෙලාවට පස්සේ බෑගෙන මේ දැන් කොච්චර දුර දිග ගිහින්ද කිව්වොත් දැන් පුතා දිවිනහ ගන්න හදනවා තාත්තා බෑන්න කියලා. පස්සේ තාත්තා බය වෙලා මට කියලා මං පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා මේ දැන්. ඊට පස්සේ ඔය පොඩ්ඩක් කතා කර කර ඉන්නකොට දැන් මොකද්ද හේතුව කියලා හොයනකොට දැන් මේ පුතා කියන මං මෙච්චර මේ කෑම එකකුත් ගෙනහැලා තියලා කන්න කතා කළා ඊයාවිත් නෑ. ඊට පස්සේ කෑවා මේ කනකොට මේකේ මිරිස් සරමදිලු තාත්තා කියලා
බෑ
තාත්තා මෙයා හදලා දීපු එකක මොකක් හරි මේ ඕක තමයි මේ දුර දිග ගිහිල්ලා දෙන්න
බෑ ඒකත් ඒ වැරදි නේ තාත්තා කන්න තිබුණා සද්දයක් නැතුනේ මොනවා හම්බුනේ කනවා
දැන් ඕක ඉතින් අපි හරි වැරද්ද හොයන්නේ ওই පැත්තේ ඔහොම හොයලා බෑ මේක දකින්න දැන් මේ තනවන් කියන්න හැදී දැවිල්ල කියන එක මොකද්ද? ඒකත් කාය ස්පර්ශයෙන් එන වේදනාව. නේද? එතකොට ඒ දැවිල්ලට කෙනෙක් කැමති තව කෙනෙක් කැමති නැහැ. දැන් එතකොට ඒක අර වේදනාවේ තියනවාද රිදෙන ගතිය? නැත්නම් අපි හිතෙන් දාන එකද? එකම ස්වභාවයේ දැනීම නේද? ඒක එක්කෙනෙකුට ඉන්න බෑ කට දනවා මේවා කටේ තියන්න බෑ. තව කෙනෙක් හරි ආසයි. තව ටිකක් අන්නවා. ඒක අත්දිනේ. ඒ එකම වේදනාවට කෙනෙක් කැමති වෙන්න පුළුවන් කෙනෙක් අකමැති වෙන්න
පුළුවන්.
නෑ. කයට දැනෙන්නේ කය ස්පර්ශයට දැනෙන්නේ ඒක එකම ස්වභාවයක්. දැන් අපි දැන් ඇඟිල්ලක් උණු වතුරේ දැම්මොත් එහෙම
පිච්චෙන්නේ එක ගානට
පිච්චෙන්නේ එක ගානට
නේ සමහරව එක ගාන්න පුළුවන්
ආ ඒක තමයි දැන් එයාට වෙනම ගානකට දැනෙනව නෙමෙයි
රස්නේ එක ගානයි
ඔව් ඒ කියන්නේ කාය ස්පර්ශය දැනෙන දැනීම එකමයි ඒක අඩු වැඩි කරලා තියෙන්නේ අපේ හිතෙන් අපි හොඳට පුරුදු කළොත් ඕක පිච්චෙන්නේ නැහැ කියලා සමහරවිට පිච්චෙන්නේ නැහැ ඒක තමයි වේදනානුපස්සනාවේ තියෙන වටිනකම. හරියට වේදනාව දැන් මේක පිච්චෙන්නේ නැහැ කියලා පුරුදු කරන්න නෙමෙයි මේ කියන්නේ. වේදනාවේ ඇත්ත ස්වභාවය දැක්කොත් ඔතන තියෙන්නේ ඒ කාය ස්පර්ශය නිසා වේදනාවක්. ඒක ඔක්කොම තියෙන්නේ මේ හිතෙන් වෙනස් කරන්න පුළුවන් හරියට වේදනාව හරියට මෙනෙහි කරනවා. එතකොට දැන් මේක දැන් මම චරම එක වඩලා නැහැ. ඒ වුණාට මට පුළුවන් දැන් කඩිය කාපු එක මට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට ඊයේ මගේ මොකද්ද වැඩක් කරන්න ගිහිල්ලා කටුකම්බියකට මෙන්න මෙතන හිල්ලුණා. ඇඟිල්ලේ නියපොත්ත හැට. හිතන්න පුළුවන් නේ කොච්චර වේදනාවක් ඇයිද කියලා. ලේත් ආවා. හිතට ලේ ගලලා මේ තුවාලේ තියනවා තාම. ඒක මුකුත් කළේ නැහැ. ඒ වේදනාව දිහා බලා හිටියට පස්සේ පොඩ්ඩක් අතතද කරගෙන ඉඳලා ලේත් නවත්තගත්තා. ඒ හැමම තමයි තාම. ඔක දැන් මේ මම දන්නවා ඔක කොහොමම සනීප වෙනවා. ඒකේ වෙන මොකුත් නැහැ. හරි. ඒකේ
ඒ මනහින් ඉෂාත් නැහැ සලසනවා. ඇලර්ජි එනවා සතු ගාවයි. කලි වගේ උන්ට
ඔක භාවනාව පුරුදු කරාම ඔක තේරෙයි මොකද්ද කියලා. අපි ලෝකෙට ආйтиව ඉන්නකොට අපේ ශරීරයට ඇලීම වැඩි වුණහන් ලෙඩ වැඩි. ආසුභ සංඥාව හොඳට වඩලා බලන්නකො පිළිකුල් භාවනාව හොඳට වඩලා බලන්න. ඉස්සර විදිහයි දැන් විදිහයි වෙනසක් දැනෙයි. මට දකින්න පුළුවන්. ඔය හිතෙන් මැරිච්ච ඒක තමයි ඉතින්. දැන් අය කාලා මැරෙන අය ඉන්නවා. මැරෙන්න විස තිබිලා නෙමෙයි මැරෙන්නේ. මැරෙන්න හේතුව විස නෙමෙයි ඔන්න ඔතනයි මේ ප්‍රශ්නේ. ඔව් එහෙම මැරිච්ච අයත් ඉන්නවා. එහෙම මැරිච්ච අයත් ඉන්නවා. නයා කාලා මැරිච්ච අයගෙන් හොයාගෙන ඉන්නවා මම හිතන්නේ 96% විතර. නයි කාලා මැරෙන අයගෙන් මැරිලා තියෙන්නේ විසට නෙමෙයි. ඔය ඇත්ත රෙකෝඩ්ස් වල තියෙන ඒවා ඈ. ඔය කියන්නේ අපි ආ ඔය නයා කියලා දැනගත්තට පස්සේ තමයි ඔක්කොම ලෙඩ ටික. මොකෙද්ද කෑවා කියලා දන්නේ නැත්තම් හේච්චර ඒ අමාරුවක් වෙන්නේ නැහැ. අනේ අතනයි ප්‍රශ්නේ තියෙන්නේ.
දැක්කේ නැත්නම් මොකද කියන්නේ?
ඔව්.
එතකොට ඒත්
මිස තියෙන එහෙම මැරෙන්නේ නැහැ. ඒක තමයි මේ වෙනස. ඒක තමයි.
අහලා තියෙන්නේ.
අහලා තියෙන්නේ එහෙමනේ. ඔය දැන් ඕක කොහෙද ඔය තියෙන්නේ? ඔය තමයි ආස්ට්‍රෝ. දැන් ඔයා පමරිට නයිකව අඳුරන්නෙත් නැතුව ඇති. ඒ වුණාට දන්නව නෑ කෑවොත් මැරෙනවා. ඔන්න කොහේ හරි යනකොට වෙන එකෙක් කනවා. දුවනවා දකින්නවා. නයා තමයි කියලා ඔන්න හිත කියනවා. ඕක ඇති දැන් මැරෙන්නේ. ඒක තමයි ඒ අපේ ඒක තමයි බයට ශරීරේ රියැක්ට් කරනවා. දැන් අපේ හිත අනුව ශරීරේ වෙනස් වෙනවා. දැන් කේන්ති ගියහම මොකද වෙන්නේ? ওই තියෙන විදිහ තියේ වෙනස් වෙනවා. දාඩිය දාලා ප්‍රෙෂර් එක වැඩි වෙලා පපුව රඩක් ගාලා ප්‍රමේවා වේවුලන්න ගන්නවා. නේද? හිතට තරහ ගියහම වේවුලනවා. කොහොමද මේ ශරීරය වෙනස්
වෙන්නේ?
ඔය ඉතින් බය වුණා කියන්නේ මේ හිත ඇතුලේ වැඩක් නේ. කේන්ති ගත්තා කියන්නේ හිත ඇතුලේ වැඩක් නේ. කයට මොකද්ද තියෙන සම්පත? කොහෙන් හරි මොනවා හරි ගෙනහැලා දැම්මද?
හිත බලපානවානේ
කයට. ඒක තමයි මේ කියන්නේ.
කය බලපානවා හිතට හිත
බලපානවා. අපි හිතුවොත් ඒ හිත තමයි ඔය දැන් වේදනාවලින් ගොඩාක් වැඩි කරලා දෙන්නේ හිත. ඒකට හේතුව වේදනාව වේදනාව විදිහට බලන්න පුරුදු කරලා නැතිකම. වේදනානුපස්සනාව නැහැ. දැන් වේදනානුපස්සනාව කරගෙන යනකොට ප්‍රතිඵලය වෙන්න ඕන. ඒක අපි කලින් ඕකට ලේබලේ රිදෙනවා කියලා දාලා තිබුණත් මේක නෑ හොඳ හරි සැප වේදනාවක් කියලා දාලා තිබුණත් ওই දෙකම එක වගේ. දැනීමක් විතරයි. කාය ස්පර්ශයේ දැනීමක්. ආය ස්පර්ශය දැනීම. දැන් මේ හුලඟ වදින එක වෙන්න පුළුවන්, කට්ටක් ඇනෙන එක වෙන්න පුළුවන්. ඕ දෙකම කාය ස්පර්ශය නිසා එන දැනීම. අන්න එහෙම හිත පුරුදු වෙන්නේ බලා හිටියහම. දැන් මුලදී ඉතින් රිදෙන එක වැඩි වෙනවා බලා ඉන්නකොට. ඒයි අපේ පරණ ආශ්‍රව ටිකනේ මුලින් එන්නේ. හැබ රිදෙනවා රිදෙනවා ඔහොම ඉන්න බෑ මොකක් හරි කරන්න ඕන කියන එක තමයි හිත ඇතුලෙන් කියන්නේ. හරි. අන්නේ ඒ ගතිය නැති වෙනකන් බලා ඉන්න පුළුවන් නම් එහෙම වැඩි වෙලා ගිහිල්ලා ඊළඟට ඕක එහෙමම තියෙන්නේ නැහැ. ඕකෙත් ටිකක් මේ පීක් එකෙත් ටිකක් තිබිලා ඊළඟට අඩු වෙන්න ගන්න. හැබැයි ඒක අතාරින්න නැතුව බලා ඉන්න ඕන. නෑ නෑ. ඔයාලන් try කරන්න පුළුවන් ඔළුවේ කැක්කමක් ආවහම එකපාරට පැනඩෝල් ගොන්නේ නැතුව බලන් ඉන්න මොකද්ද මේ කැක්කම කියලා. එක SP ආගෙන වාඩිලා හොඳට එතෙන්ට සහිය තියාගෙන ඉතල කැක්කම වැඩි වේගන යනකොට අනිත් පැත්තෙන් දැනෙයි. දැන් හිත දුවන්නේත් නැහැ නිකන් සමාධියකටත් යනවා වගේ. වේදනාවේමනේ හිත තියෙන්නේ. විදීමනේ. ඒක හොඳට බලා ඉන්න. ඒක සමහර විට වැඩි වෙනවා වැඩි වෙනකොට කලබල වෙලා ඇස් අරින්න එපා. හරි. එහෙම කළොත් හරියන්නේ නැහැ වැඩි. ඕ ඉතින් ඕක තිබුණට ඕ මැරෙන්නේ නැහැ නේ ඉතින් කැක්කමක්. ඔළු එකක් කොමට මැරිලා නැහැ නේ කවුරු. ඔළු එකක් කොමට මැරිලා තියනවාද? දැන් නිකන් ඔළු එකක් කොමවට නහරයක් පුපුරනවා. ඒක තමයි දැන් එහෙම එහෙම බය තියෙනකොට ඔව් එහෙම තමයි ඉන්නවා දැන් දැන් ආහාරය පුපුරුවොත් මැරෙනවා කියන එක අහලා තියෙනවා නම් ඒක ආශ්‍රවය ඔව් ඕක තියෙනකොට හොඩ රිදෙනවා මේ නම් එන්නේ ආහාරය පුපුරන්න තමයි මොන දානවා ඒක දාලා බලන් ඉන්න දෙන්නේ ඒක තමයි අපේ හිත කරන්නේ අර හිත එකට යොමු කරගෙන ඉන්න දෙන්නේ දැන් අපේ භාවනා කරපු එක්කෙනෙක් හිටියා සිංගප්පූරුවේ අපේ ලංකාවේ කෙනෙක් මෙයා හොඳට දැන් භාවනා කරගෙන යනවා කරන්න පුළුවන් මෙයාගේ දැන් හොඳට සමාධි වේගන එනකොට ඔන්න පපුව හිර වෙන්න ගන්නවා මේ හරි දැන් මෙයාට එනවා අර heart problem එක තමයි මේ එන්නේ කියලා නවත්තනවා ඈ ඒ ප්‍රීතනවා දැනවත් දැනෙනවා මට දවස් රෑ 12ට විතර කතා කරලා කියනවා මම මේ භාවනා කර කර ඉතින් අරන් වැඩි දැන් මට හුස්ම ගන්නත් බෑ හරි අමාරුයි කොහොම හරි එන්න කියලා. දොස්තරට නෙමෙයි කතා කරන්නේ මට. ඒ ටික භාවනා කරලා පුරුදු හින්දා. නැත්තම් ඉතින් දුවනවා හොස්පිටල් එකට. කොහොම හරි ඉතින් මේ ඔය බය යාටම ඒ බයි මිදෙන්න වුණා. එයා එක් කරගත්තා මොනවා හරි. ඈ. ඒක පන්න ගත්තට පස්සේ ඊට පස්සේ හොඳට භාවනා කරනවා. එතනින් එහාට යට යන්න බෑ. යාන්තම් සමාධි වේගන එනකොට මෙතෙන්ට එනවා. මේක ඊට වෙනවා. එහෙම දැන් තේරුම් ගත්තා. තේරුම් ගත්තට පස්සේ භාවනා කරන්න පුළුවන්. එහෙම නැති වුණාම හැමදාම අතෙන්ට ඇවිල්ලා නවත්තනවා බය වෙලා. හරි? මොකද යාට එහෙම බයක් හිතේ තිබුණා. ඒක මතු කරනවා. දැන් ඕක තමයි අපේ මේ භවනාවලට එන බාධක කියන්නේ. ඔව්, උපක්ඛිලේසත් වෙනවා, නීවරණ ඔය මතු කරනවා. එහෙම ඉන්නකොට මේ දැන් ඔයගොල්ලෝ තව ටික ටික අත්දැකලා තියෙනවා දැන් පටන් ගන්නකොට මේ ටිකක් වෙලා ඉන්නකොට තහන්නමයි හිතේ මුලදි මතක ඇති නේද ටිකක් වෙලා ඉන්නකොට අත ගෙනියන්නම ඕන දැන් එහෙම ඕනේ මේ නීවරණය යටපත් කරගන්න ඕනේ ඒක අත්දැකලාම නෑ ඔහි තිබුණාවේ මම මේක භාවනාව කරගෙන යනවා කියන මට්ටමට එන්න ඔය ඒ අපි පුරුදු කරලා තියෙන ඒවා හිතට එන්නේ ඒවා තමයි ආශ්‍රව කියන්නේ පුරුදු ඒක තමයි මැස්සව ඇහුගට මොනව වෙනවද ඉතින් අපි මැරෙනවද නහරයක් පුපුරයිද මැස්ස එක්ක ඉද මැස්ස ඇවිදකොද ඒ ඇවිදින එක දිහත් බලන් ඉන්න මේ මැස්ස එක්ක ආවේ කොහෙන්ද මෙතෙන්ට මැස්සා දැම්මේ හිත අපිට දැනුනේ කාය ස්පර්ශයේ දැනීම වේදනාව බලන්න තම හොඳ තැන. නෑ අතරම මැස්සෙක් හිටපු දැන් ඉතින් ඇස් පියාගෙන ඉද්දි කොහොමද දන්නේ මැස්සෙක් කියලා? ඇස් සැරියන භාවනා කරලා නැහැ නේ, භාවනා කරලා බොරුවක් නේ කරලා තියෙන්නේ. ඒ හිටපු දැන් මැස්සොත් ඉන්නේ නැහැ. මේ ශරීරේ අපේ විතරක් නෙමෙයි උන්ටත් ආйти. මේ ශරීරය ඇතුලේ ඉන්නවා 50 જાති ඉන්නවලු 80ක් විතර. ඉතින් ඒගොල්ලන්ටත් ආйти හරි. දැන් උන් ඉන්නවා කියලා දඟලන්නේ නෑනේ. ඇයි? දන්නේ නෑ. දන්නේ නෑ. ඒක තමයි. දැන් ඕක දැනගෙන හිටියොත් පොඩ්ඩක් ඔන්න මෙහෙ පොඩ්ඩක් රිදෙනකොට අන්න පණුවෙත් දඟලනවා තමයි කියලා ඔන්න කියනවා ළෙඩි. ඊළඟට බෙහෙත් ගන්න දුන්න වෙනවා. හරි. පේනවද හිතට කරන්න පුළුවන් දේවල්? ඇත්තටම ඉන්න පුළුවන් පණුවේ. ඉතින් මෙච්චර කල් හිටියන්. කිසි කරදරයක් නැතුව හිටින්. ඕක දැනගත්තට පස්සේ නේ මේ අමාරුව. නේද? එහෙම තමයි. දැන් ඕක දන්නේ නැති හින්දානේ දැන් හොඳට ඉන්නේ. දැන් ඕක ඇහුවට පස්සේ ඒක තමයි. ආශ්‍රව ටික දාගත්තට පස්සේ ඔවා අහලා එකතු කරගත්තට පස්සේ තමයි පිට ඉන්න බැරි. දැන් ওই නහරේ පුපුරන කතාව ඔයාලා අහලම නැත්තම්. වේදනාව තිබුණට එච්චර ගානක්. එන්න තියනවා නේද ඉතින් අපි හිතුවක් නැත්නම් මැරෙනවා. ඒක ડોක්ටර් ළඟට ගියා කියලා මේරෙන්න බෑ, මැරෙන්න තියනවා නේද?
පොඩි ළමයා මකුගඩුව
අන්න හරි. පොඩි ළමයා දන්නේ නැහැ නේ මේ ඇතුලේ තියෙන වකුගඩුවක් තියනවද, හાર્ට් එකක් තියනවද, මොකවත් දන්නේ. එයාට හાર્ට් ඇටැක් හැදෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. හැදෙන්න තියනා නම් නවත්තන්නත් බෑ. ඔක දැන ඔය ડોක්ටර්ස්ලා දැන් කී දෙනෙක් ඒගොල්ලෝ නම් කියයි අපි නම් සනීප කරලා තියනවා කියලා. දැන් මැරිච්ච අයද වැඩි සනීප වුණා අයද? ඒගොල්ලන්ගේ වා ඒක තොට වේදනාව හරියට බලනකොට දැන් නෑර සද්දේ අහගෙන ඉන්න පුළුවන් නේද? ඒ කුරුල්ල කෑ ගහන. නැත්නම් ෆෑන් එකේ සද්දේ තියෙනවා අහගෙන ඉන්න පුළුවන් නේද? ඒ වගේම දෙයක් ඔය වේදනාව කියන එක. සද්දේ දැනගන්නේ මේ සෝතායතන සෝත ස්පර්ශය නිසා වේදනාව. මේ කය දැනෙන්නේ කය ස්පර්ශය නිසා
වේදනා.
බුදුහාමුදුරුවෝ අර ධානවලට සමාය දිලා ඉන්නකොට එක සැරයක් මහා වැස්සක් වහලා එන ගහලා ළඟ හිටිය හරක් මැරිලා මිනිස්සු දෙන්නෙකුත් මැරිලා නේද?
හැබැයි
බුදුහාම කියන එක නෙමෙයි. ඒ දැන් අපි හොඳ සමාධියක හිටියොත් ධ්‍යාන වලට සමාය දීලා හිටියොත් ඔය කනට අමාරු සද්ද එතකොට නෑ. කනට මිහිරි සද්දක් නෑ. ඔන්න උතනයි වෙනස. දැන් නිකන් ඉන්නකොට මිහිරි සද්දයක් ආවත් ඉන්න බෑ.
නෑ
ඒක කොහොමද? අමාරු සද්දෙට විතරක් නෙමෙයි. හොඳ හිත ඇදෙන සද්දයක් ආවොත් ඒත් ඉන්න බෑ. නෑ
ඒක
පුළුවන්. කොහොමද පුළුවන්ද? ඔය දෙකම එකයි. ඔන්න උතනයි තියෙන්නේ. දැන් අපිට පේන්නේ අර වේදනා රිදෙන පැත්ත විතරයි, අකමැති පැත්ත විතරයි. කැමැති පැත්තත් ඔය වගේම. අන්නේකයි ඒ වේදනා දෙකම එකම වගේ. ඔවයි වෙනසක් නැහැ. වේදනාවේ ගතිය වේදනාවමයි. ඇලීම ගැටීම දීලා තියෙන්නේ කවුද? සිත. හිතෙන් දාපු එක. හිතෙන් දාන එක අපිට හිතෙන්ම නවත්තන්නත් පුළුවන්. ඇහෙනවා. ඇහුණට අර වෙනද විදිහට රියැක්ට් කරන්නේ නැහැ. ඔව් ඒකට අර හිතෙන් දාන ටික දාන්නේ.
දැන් ඒ දුහාම් කරන්නේ ඒක ඇතුළ නැහැ නේ.
හොඳ සමාධියකට ගිහින් බලන්නකො එතකොට තේරෙයි මොකද්ද ඒ කියන්නේ. තමන්ගේ සමාධිය ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න සමාධිය කියන්නේ අපි එක ආරමුණක අවධානය තියාගෙන ඉන්නවා. එක ආරමුණක අවධානය තියෙනකොට අනිත් ආයතන එක ටික ටික අඩු වෙනවා. ප්‍රතිඵලය තමයි ඒක ඇත්ත අවබෝධ කරන එක. අපි ඇත්ත අවබෝධ කරගෙන නෙමෙයි සාමාන්‍ය ජීවිතේ ඉන්නේ. වේදනාවේ ඇත්ත ඇහිටි දන්නේ. එහෙනම් තමයි වේදනාවට අපි බය වෙන්නේ එක එක මේ දරන්න බෑ කියන ගතියට ඉන්නේ. ඒ සේරම මේ වේදනාව ගැන දන්නේ නැහැ කියන්නේ ඒක දෙන ආයතන ගැන දන්නේත් නැහැ. කාය ආයතනේ කායට දැනෙන වේදනාවක් නම් කාය ආයතනය හරහා එන එකක් කියලා දකින්න ඕනේ. කාය ආයතනේ කාය ආයතනේ පොට්ටබ්බ කියන එකයි විඥානය. කාය ස්පර්ශ රසපච්චය වේදනා. ඒකට ඒක රිදෙනවා වුණත් හොඳ සනීප වුණත් දෙකම එකම රසපච්චය වේදනා. ඒකට ඒක සිතිවිලි මාත්‍රයක් විතරයි. වේදනාව කියන්නේ චෛතසිකයක් නේද? අනේ හිත දැනුවත් වීමක් විතරයි.
නිබ්බින්දති කියන්නේ
නිබ්බින්ද නෑ. නිබ්බිතාව කියන්නේ වෙනම කතාවක්. ඕක දැන් ඕක බලන් ඉඳලා Tamanට පුළුවන් නිර්වින්දනේ වුණා වගේ ඉන්න. වේදනාවට රියැක් කරන්නේ නැතුව ඒ කියන්නේ රිදෙනවත් නෙමෙයි ඒතකොට. දැන් තියෙන රිදීම නැහැ. ඒක තමන්ට ඒ දැනෙන පොඩි ඒ වගේම පටන් ගන්න. එකපාරට අමාරු වේදනාවක් අල්ලා ගන්න එපා. ඒක අමාරුයි. හරි. සාමාන්‍ය වේදනාවක් කෙනකොට ඒක දිහා බලන් ඉන්න පුරුදු වෙන්න. එකපාරට රියැක් කරන්න නෑ. හොඳටම දන්නවා නම් මේකෙන් මැරෙන්නේ නැහැ කියලා. නිකන් කුඹියක් කනවා දිහා හැම බලා ඉන්න පුළුවන්. ලෙඩ හැදෙන්නෙත් නැහැ නේ කුඹියක් කෑවට නේද? ඉතින් ඒක දිහා බලා ඉඳලා බලන්න. පුළුවන් නම් ඌ කාලා ඌට මැති වෙලා යනකම් බලා ඉන්න. ඈ කරලා දෙනවා නේ. ඒක කරන්න පුළුවන් නම් හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. එහෙම තමයි ඒක. අපි ඉතින් භාවනා කරන වෙලාවට කූඹියක් ගෙන හැල ළඟින් තියාගෙන භාවනා කරන්න බෑ. ඒකට කමන්නේ. එහෙම මේ එහෙම තමයි බලා ඉන්නේ. ඒකත් පුරුදු කරන්න පුළුවන්. දැන් මං කේ ඔළුව එකක් කොම දිහා බලා හිටියම ඇත්තටම පුළුවන් ඔළුව එකක් කොම සනීප කරගන්න. පැය භාගයක් ඉන්න පුළුවන් නම් හුද්ද සමාධියකටත් යනවා අරකට බැහැලා යනවා. මේ එළියට ආවහම කිසිම ලෙඩක් නැහැ. එවිතින් try කරලා බලන්න පුළුවන්. අපි සමහර වේදනා.
වෙයි කන්නේ කියලා හිතන එක හරි
පිටරින්නේ
නැහැ. දිහා බලන් හිටියට කමන්නේ. හැබැයි මුලදි වෙන්නේ රිදීම වැඩි වෙනවා. බලා ඉන්නකොට වැඩි වෙනවා දැනෙනවා. එතකොට තේරුම් ගන්න මේ රිදීම වැඩි වීම නෙමෙයි. මේක හිතෙන් මේ වැඩි කරලා තියෙනවා. අපේ අවධානය යනකොට නිරිදෙනව දැනෙන්නේ. එතකොට ඒකට බය නොවී බලා ඉන්න ඕන. එතකොට අපේ පරණ පුරුද්දට වැඩි කර කර තමයි දැනෙන්න ගන්න. ඒකත් ගණන් නොගෙන කොච්චර රිදුනක් කමන්නේ ඔහොමම ඉන්නවා කියලා අන්න ඉන්න පුළුවන් මට්ටමකට ආවෝ. ඒකත් ටිකක් වෙලා තියෙයි. ඒකත් කාගෙන ඉන්න ඕන. එහෙම පොඩ්ඩක් විනාඩි දෙක තුනක් ඉන්න පුළුවන් නම් ඊට පස්සේ ඔක අඩු වෙන්න ගන්න. හැබැයි අර වෙලාවේ නැවැත්තුවොත් එහෙම රිදිල්ල වැඩි. එහෙම එකකුත් තියෙනවා. දැන් අවුරු එකක් කොමත් දිහා බලා ඉන්නකොට වැඩි වේගෙන යනවනේ. දැන් ඉන්න බෑ කියලා නවත්තලා ඇස්සරියොත් එහෙම කැක්කුම තියෙනවා. ඒක දිහා කමන්නේ ඔහි රිදුනා ඉතින් ඔක රිදීමනේ. එහෙමම බලාගෙන හොඳට බලාගෙන ඉන්න මොකුත් කරන්න ඕනේ නැහැ නිකන් බලා ඉන්නවා විතරයි. එහෙම ඉන්නකොට දන්නේම නැතුව ඔක ටිකක් වෙලා ගිහිල්ලා අඩු වෙන්න ගන්නවා. හරි.
එතනියගේ
නුක කරන්නේ ඒක කරලා බලන්න. ඉතින් අර ගොඩාක් අඩු වෙන්නේම නැතුව මේ දිගට තියෙනවා නම් ඒකේ පළවෙනි එක හේතුවක් තමයි අර අඩු වෙන්න කලින් ඇස් ඇරලා භාවනාව නවත්තලා තියෙන්නේ. ඒකට තමයි
ඒක
තමයි දැන් භාවනාවේදී ඒක අඩු වෙන්න කලින් බය වෙලා ඇස්සරියොත් ඒක තියනවා දිගටම. නෑ ඉස්සෙල්ලා තියෙන එකක් මේ කියන්නේ. භාවනාවේදී ආපු ඒවා නෙමෙයි. භාවනාවෙන් ඔළුව එකක් උන් එන්නේ
නැහැ.
දැන් ඔන්න ඔය දවස්වල වං කරන වැඩ දැන් ඔය අවුවේ අපි මොනවා හරි සෙල්ලම් කරලා එහෙම ඇවිල්ලා හරි අමාරුයි නේ.
ඔව්.
මං කට්ටිය කරන්නේ නිදා ගන්න එක. මං කරන්නේ වාඩිලා අර මේ හරිය දිහා බලන් ඉන්නවා. ඒක ටික වෙලාවක් ඉන්නකොට මේ අඩු වෙලා යනවා. ඊට පස්සේ නිදාගෙන නැගිට්ටා වගේ තමයි විනාඩි 10ක් 15ක් හිටියම ඒ ඉතින් අර වෙලා වෙනස් වෙනවා. ඒකෙන් පුළුවන් හොඳ සමාධියකට අරමුණක් තියෙනවා. දැන් හුස්ම දිහා බලනවට වඩා ලේසි ඇත්තටම ඒ වේදනාව දිහා බලන් ඉන්නේ. අල්ල ළමයි කපන්න ඕන නැත්නම් කපන්න බෑ දෙයක් අත්.
ඒ වගේ
පැත්තේ.
මොකද අල්ලගත්තේ නැත්නම් ඒක වැලෙනෝනේ හැම පැත්තෙම එතකොට පිළියෙට මේ ඒක තියෙන්නෝනේ.
ඒක දක්වන්නේ. ඔව්. ඒක එකක් තමයි හොඳට සිහිය පිහිටුවාම තමයි එතන නුවණ යොදන්න පුළුවන්. දේ වේදනාව නම් මෙහෙමනේ පුළුවන් නම් try කරන්න. ඒ අමාරු ඒව නැත්නම් එච්චර අමාරු නැති ඒවයින් පටන් ගන්න. ඔහොම ඉන්නකොට ඔන්න කකුල රිදෙනවා වෙන්න පුළුවන්. ඒක ටිකක් බලා ඉන්න ඉතින් රිදෙනවා වැඩි වෙනවා. බලනකොට ඒක ටිකක් අමාරුයි. පුළුවන්. මේක තමයි මම කියේ බලන්න කියලා. ඔව්. ඒ දැනීම දිහා බලන්නේ නැයි ඇයි මේකට හොඳයි කිව්වේ කියලා එතකොට පේනවා. එතකොට අර හොඳ සුඛ කියන ගතිය අඩු වෙලා යනවා. දැන් ඒ අඩු වෙන්නේ උපේක්ෂා ගතියට යන්නේ. රිදෙන එකත් බලා හිටියහම ඒක අඩු වෙලා ගිහිල්ලා ඒකත් උපේක්ෂා ගතියට යනවා. ඔක තමයි වෙන්නේ ඇත්තට. ගියහම
තමයි දැනෙන්නේ.
ඔව් නොදැනීමට වඩා ඒකේ පොඩි දැනීමක් තියෙනවා. ඒ උනාට ඒ දිහා බලන් ඉන්න පුළුවන්. ඒකට ආසයි බලන් ඉන්න. ඒකේ ඊළඟ ප්‍රයෝජනේ ලොකු සමාධියකට යනවා. හිත දුවන්නේ නැහැ. එහෙමයි. හේතු බලන්නත් පුළුවන්. කෝක කරන්න ඕන try කරලා බලන්න. එක නාන්ට එක එක වෙලාවට ඒක හරියන්නේ. ඒත් හරියට හේතු දැක්කත් ඒක හරියන්න ඕන. හරි. ඕකේ. ඕකේ. අනිත්‍ය ලක්ෂණෙත් ඉතින් හරියට බැලුවොත් ඒක ඒකත් හරි. වැඩේ තියෙන්නේ අනිත්‍ය පේන්නේ නැහැ ওই දිගටම රිදෙනකොට. අඩු වෙලා ගියොත් නේ. අඩු වෙලා යනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳටම හොඳයි. ඒකට භාවනාවක් කරනවා, සමාධියකත් ඉන්නවා, අරකත් දැක්කා. ඊළඟ සැරේ වේදනාවක් එනකම් බලන් ඉන්නේ. ඈ උත්තරම එහෙම ගතියක් වෙනවා. හරි කැමති. මොකද නැත්තම් සමාධියට යන්න හරි අමාරුයි. මේ හුස්ම දිහා බල බල ඉඳලා ඉතින් සෑහෙන එෆර්ට් එකක් ගන්නවනේ. එහෙම නෙමෙයි. අර පොඩි යන්තම් අලු එකක් කොම කෙනාට හරි ෂෝක් වාඩිලා ස්පියා ගන්න විතරයි තියෙන්නේ. උතෙන්ට ගියා බලා ඉන්නවා. ටිකක් වෙලා යනකොට හුත සමාධිය. හරි දෙයසෙන් යන්න පුළුවන්.
මම සමහරක් වෙලාවට කරනවා ඒ කැක්කුම සනීපයි කියලා හිතනවා. ඒ වේදනාව දැන් කොතන හරි කැක්කුමක් තියෙනවා නම් මම ඒ කැක්කුම අගේ කරනවා. එතකොට ඒක එහෙමම අඩු වෙලා යනවා. ඒ කියන්නේ
ඒකත් try කරලා බලන්න පුළුවන්.
ඒක සනීපයි. මේ කැක්කුම සනීපයි.
ඔය මන භාවනාවේදී හරි වැදගත් දේ තමයි ටිකක් වෙලා බලා ඉන්නකොට දැන් වේදනාවේ ඇත්තටම තියෙන්නේ මුලින් ඒක වැඩි වේගන යනවා. වැඩි වේගන යද්දී බය වෙලා ඇස් හරින්න එපා. මෙන්න මේක වැඩි වෙනවා කියලා. හරි. ඔගොල්ලෝ ඔළුවේ කැක්කුමේ එහෙම කළොත් ඒක වැඩි වෙලා තියෙද්දී ඇස් හරියොත් නිකන් කැක්කුමම තමයි. හරි තිබුණට වඩා කැක්කුමයි එතකොට. එතකොට ඒක පවතින්න පුළුවන්. හරි. ඔව්. අපි දැන් බය වෙලා නැමැත්තුවාම ඒක එහෙමමත් තියෙනවා. ඊළඟට ආයෙ කරනකොට ආයෙත් එනවා. ඒක අර භාවනාවට ලොකු බාධාවක්
කරනවා.
ඔව්. එතකොට සමහර විට ඒ කාගෙන් හරි උදව්වක් ඕන වෙන්න පුළුවන්. ඕක අඩු කරගන්න. ආරිත උපදෙස් දෙන අය ඒක කරනවා එහෙම භාවනා කෙමරක් හරිනම් ඒක තමන්ටම පුළුවන් ඉතින් අර ඔතෙන්දි තමයි දැන් අපිට බය වලින් ප්‍රධාන බය මොකද්ද මරණ බය මැරෙයිද කියලා આવොත් අර මොන භාවනාවද දැන් ගිහින් මේකෙන් බේරෙන්න ඕනේ නේද එහෙම කියලා භාවනාව නවත්තනවා එහෙනම් තමයි අපි භාවනාවකදී මරුණත් නැගිටින්නේ නැහැ කියන මට්ටමට එන්න පුළුවන්. එහෙනම් තමයි අර සමහර පූර්ව කෘත්‍යවල මගේ ජීවිතය පූජා කරනවා කියලා එහෙම කියන්නේ. එතකොට අර බය නැති වෙනවා. මරණ බය ඉන්නේ නැහැ. ඒවයි ප්‍රයෝජනයක් තියෙනවා මේ වගේ වෙනවනම්. කියන්නේ බුදුරජාණන් වහන්සේට නැත්නම් ත්‍රිවිධ රත්නයට මගේ ජීවිතේ පූජා කරමි කියලා එහෙම හිතලා භාවනා කරන්න. හැබැයි ඊට පස්සේ ඍතුන් එනකොට ආයේ බය වෙන්න එපා මැරෙයිද කියලා. දැන් ජීවිතේ පූජා කරලා නේද? ගන්න භාවනා කරද්දී නහරෙ පිපිරුවොත් එකපාරට මැරෙනවා කියලා හිතා
ගන්නකොට
ඔය අපි එක එක විදිහට හිතට දාගත්තු දේවල් හරි දැන් ඔවා දැන් මෙහෙමනේ දැන් වාගේ හිතේ ওই ටික වැඩ කරනකොට ඒකට අදාළව තමයි බය වෙන්නේ. දැන් මං ඔයා ගැන මුකුත් දන්නේ නැහැ මට ඒ බය එන්නේ. ඒකට බලන්න අර ආශ්‍රව වලින් තමයි ඒ බය දාන්නේ. ඒක තේරුම් ගන්න. ඉතින් එහෙම හිතුවට එකපාරට බය නැති වෙන්නේ නැහැ. මොකද අපේ අර පුරුදු කරපුවා බලවත්. මං හොල්මන් වලට බය නම් කවුරු කොහොම කිව්වත් මේ කට්ටිය ඉදදි මෙහෙම ඉඳි තනියෙන් රැයක කටහඬක්වත් ඇහෙන්නේ දිනක ඉන්න උනෝ අර බය එනවම ඒක නවත්වන්න බෑ. හරි, ඒක තමයි අපේ ස්වභාවය. කොච්චර මේ අරව මේව නෑ නෑ ඔය හොල්මන් නෑ අරව මේව මොනවා කතා කළත් අර වගේ අවස්ථාවක් ආපු ගමන් ඕන තරම් බය වෙන්න හේතු තියෙනවා. පොඩි සද්දයක් ආවොත් ඒක තමයි කෙනෙකුට ඒ බය නැති වෙන්න පුළුවන් කෙනෙකුට තියෙන. හරි. ඒ වගේම තමයි සර්පයන්ට බය එක්කෙනා ඒ බය තියෙනවම. බය නැති කෙනාට මේ ඇඟ උඩි කකුල උඩින් සර්පෙක් ගියත් එයා භාවනා කරනවා. හැම එකක් තියෙනවා. ඒකේ
යොත්නේ සර්පේ
හපන්නේ නැහැ. හැම ඉන්නවා ඉතින් අපේ කැලේ ඉන්න හාමුදුරුවෝ.
අර හිතන්නේ බය නම් බයක් නෙවෙයි. ඉරිච්ච කියන්නේ බයක් නෙවෙයි.
ඒවත් ඉතින් ඔය හිතෙන් හදාගත්තු දේවල් කියන එක තේරුම් ගන්න. නැත්නම් හැමෝටම එක වගේ වෙන්නේ එක. සමහරු අතින් අල්ලන්නේ සර්පේ. ඒගොල්ලන්ට මොකද වෙලා? කර්මානුකූලව නෙමෙයි ඔය ඔක්කොම මේ අපි මේ එකතු කරගත්තු දේවල්. එක්තරා විදිහක කර්ම තමයි ඉතින් ආශ්‍රව. ඔව් උන්ට ඔව් ඉතින් බය තියෙන කෙනාට වුණත් මේ ජීවිතයේ සර්පයෙක් කල්ලලා පුරුදු වුණොත් එදායින් පස්සේ බය නැහැ. එකතරක් අමාරුවෙන් හරි පුරුදු වෙනවා නේ පුරුදු කරනවා නේ. ඔව්. එතකොට ඔය හිතෙන් හදපුවට තමයි අපි අහුවෙලා තියෙන්නේ. ඔක තේරුම් ගන්න. නැත්තම් හැමෝටම එක ගන්නට බය වෙන්න ඕන නේ. එහෙම එන්නේ නැහැ. එහෙම එන්නේ නැත්තේ මේක මේ හිතේ පුරුදු කිරීම තුළ කෙලස් වල තමයි අපි මේවට අහු කරන්නේ. එතකොට ඒ කෙලස් නැත්තම් පුරුදු වලින් මිදීමේ උපක්‍රමය තමයි මේ සිහිය පිහිටීම භාවනාව. කායානුපස්සනාව, වේදනානුපස්සනාව දැන් වේදනානුපස්සනාවේදී එන්නේ අපි අපේ සසර පුරුදු නැත්නම් කෙලෙස් වලින් පුරුදු කරපු එක වේදනාව බාර ගන්න විදිහ ඒ ඇත්ත ඇති හැටි නෙමෙයි අපි හදාගත්තු විදිහ. මේක දුක් වේදනාවක්, මේක රිදෙනවා, අරව මේවා. දැන් ඔය සමහර රස જાති තියෙනවා. පොඩි කාලේදී කරවිල කන්න කැමතිම නේ. දැන් නම් හරි ආසයි කරවි.
ඇත්තයි.
දැන් දන්නවනේ මේක හරි ගුණයි, අරකයි වේගයි, සීනි අඩු කරනවා, රෝ මේවා කතා ටික දන්නවනේ. දැන් කරවිලමයි හොයන්නේ. දැන් ඒක රහයි. ඒ තිත්ත දැන් රස වෙලා. ඇත්තටම තිත්තක් නේ දැනෙන්නේ. දැන් කරවිල දිවේ ගෑවෙනකොට දැනෙන්නේ තිත්තක් නෙවෙයි කියන්න පුළුවන්ද? දැනෙන්නේ තිත්ත. හැබැයි අපි ඒ තිත්ත රසට දැන් ආසයි එක. නේද? ගොටු කළ වගේ එකක් බලන්න. ඒ තිත්තට අපි ආසයි. තිත්ත තියෙනවා. හැබැයි අපි ඒ තිත්තට ආසයි. අන්නේ කයි දැන් ಗುಣ ගැන අවබෝධි තියෙන හින්දා තමයි දැන් ආස වෙලා තියෙන්නේ. පොඩි කාලේ ඕව මුකුත් දන්නේ නැහැ පැත්ත පළාතේ ගන්න. ඔබ දාලා දීලා බලන්න පොඩි ළමයිකට. කයිද කියලා. ඒ බලන්න අපිට තේරෙන්නේ නැහැ අපේ හිත අපිව කොච්චර මුලා කරනවද කියලා. රවට්ටනවද කියලා. ඒ රැවටීමේ මිදීමේ උපක්‍රමය තමයි මේ සතර සතිපට්ඨාන. ඇත්තටම අපි හදාගෙන තියෙන රැවටීමේ මිදීමේ උපක්‍රමය තමයි මේ සතර සතිපට්ඨාන කියන්නේ. දැන් කයට අපි රැවටිලා තියෙන රැවටීමෙන් මිදෙන්න කය ගැන බලා ඉන්නවා. මොකක් තමයි කාය අනුපස්සනාව කියන්නේ. ශරීරය ගැන අපි මුලාවෙන් හදාගෙන තියෙනවනේ එක එකව. කයට නෙමෙයි වේදනාව ඇති වෙන්නේ. ඒක මුලාව. කය උදව් වෙනවා වේදනාව ඇති කරන්න. නේද? නෑ. අපිට ඇහැ උදව් වෙනවනේ රූප දකින්න අන්න ඒක. අන්න ඒක තමයි. ඒක කන උදව් වෙනවා සද්ද අහන්න. ඒ වුණාට සද්දේ විඳින්නේ කන නෙමෙයි. කන නැතුව සද්දාහන්න බෑ. කන උදව් වෙනවා සද්දාහන්න. හැබැයි සද්ද හොඳයිද නරකයිද කියන්නේ කන නෙමෙයි. තේරුණාද? නෑ ඒක තමයි හොයා ගන්න ඕනේ. කවුද මේ වේග ගොඩවල් වලට බෙදන්නේ? මේක හොඳයි නරකයි කියේ. ඇහෙන එකේ හොඳක් නරකක් නැහැ නේ ඇහෙනවා. ඔව්. දැන් කවුරු හරි බණිනවා ඇහුණත් ඇහෙනවා. හොඳක් කියන ඇහුණත් ඇහෙනවා. ඔය දෙක දෙපැත්තකට ගන්න කවුද? අපේ හිතෙන් පුරුදු කරපුවේ. නේද? ආශ්‍රව ටික ඔතෙන්ට දානවා. මේ සද්දෙට මේ ටික දාලා අලුත් හිතක් හදනවා. සංඥාවල නෙමෙයි සංඥාවලට අපි අපේ තියෙන ආශ්‍රව ටික දානවා. දැන් සංඥාව පිටින් එනවා කියම් සද්ද සංඥාව බාහිරෙන් එනවා රූප සංඥාව බාහිරෙන්. ඒ සංඥාවේ මුකුත් නැහැ.
ඒක
හොඳ නරක කියන්නේ. හොඳ නරක නැහැ ඒක. හොඳ නරක දාන්නේ මේකට අපේ තියෙන ආශ්‍රව ටික. හරි? දැන් අපි කවුරු හරි දකිනවා කියන්නේ ඇත්තටම රූප සංඥාවක් නෑ එහෙන් අරන් දෙන්නේ. එයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියන ටික දාන්නේ. ඇහි සංඥාවේ නැහැ ඒක. නේද? පෙර එකතු කරගෙන තියෙන ටික තමයි මෙතෙන්ට
දාන්නේ.
එහෙම තියනවා නෙමෙයි. එහෙම තිබුණා නම් ඔය ඔපරේට් කරලා කපලා අයින් කරන්න පුළුවන්. නේද? තියෙන තැන හොයාගත්තොත්. ඒ චේතනා ටික එනවා නේද? අදහස් ටික. ඒ අදහස් එන්න උදව් වෙන දේවල් තමයි ඒවා. දැන්ගත්තු සංඥාමයි අපේ පෙර අපේ තියෙන අද්දකීම් ටික. ඒව නිසා චේතනා ඇති වෙනවා. මොකකවත් තියනවා නෙමෙයි. ඒ වෙලාවට හැදෙනවා. දැන් අපි කණ්ණාඩියක් තිබ්බොත් කණ්ණාඩියේ එක එක රූප හැදෙනවනේ ප්‍රතිබිම්බ නේද? දැන් ඕක ඇහුකට හරියන්නේ නැහැ කොහේ තිබිලාද ඕක හැදෙන්නේ. ඒක ඒ මොහොතේ හේතු යෙදෙන හින්දා එහෙම හැදෙනවා. ඒකට ඕක කියන්න තියෙන්නේ හේතු යෙදෙන්න එක හැකියාවක් තමයි අපි කලින් මුලාවෙන් අත්දකපු දේවල්. ඒවා කොහෙවත් තියනා නෙමෙයි. සිතට හැකියාව තියනා මුලාවේ ඉන්නකන් ඒව ඇදලා ගන්න. එහෙම ෆිසිකලි තියනවා නෙමෙයි. හරි. ඒ හින්දා තමයි දැන් මෙතන ඉඳන් තව තැනක ප්‍රතිසන්දියක් ගන්නකොට මෙහෙම මොකවත් ගෙනියනවා නෙවෙයි. ඒවා මොකවත් ගෙනියන්නේ නැහැ. ඒුණාට හිතට හැකියාව තියනවා අර ඒ පරණ දේවල් ඒ තියෙන තැන නෙමෙයි වැදගත් වෙන්නේ. හිතට හැකියාව තියනවා දැන් ඔయిత කලින් හදපු හිතක අත්දැකීම සිහි කරගන්න. එතකොට ඒ සිහි කිරීමේ ඇත්ත ඇති හැටි අපි නොදන්න හින්දා හිත වැඩ කරන හැටි නොදන්න හින්දා අපි පුරුදු වෙලා තියෙන්නේ ඕ හිත ගන්න ඔක්කොම ඇත්ත කියලා පිළිගන්න. මොකද Taman අත්දකපු එකක් විදිහටනේ බාර අරන් තියෙන්නේ. එතකොට ඒක ඇත්ත කියලා ගන්නමයි හිතන්නේ. මතක් කිරීමේ හැකියාව තියෙනවා. ඒක තමයි කියන්නේ. ඒක ආත්මේ කොහේ හරි තිබිලා ඉඳලා ගන්නවා නෙවෙයි. ඒ අතීතේ වෙලා ඉවරයි නිරුද්ධ.
ඒ නිරුද්ධ නම් කොහොමද ආපහු ගන්න?
ආපහු ගන්නේ මේ මොහොතේ හැදෙන හිත. ඔය ආපහු ගන්නවා නෙමෙයි. මේ මොහොතේ හදන හිතේ ස්වභාවය තමයි අතීතය ගැන අදහසක් දෙන එක.
ඒ දෙක ඇත්ත වෙනවා. දැන් අර ළමයි කියනවනේ අහව
හරි හරි දැන් පෙර වුණ දෙයක්. හැබැයි ඒ දේ දැන් නැහැ. දැන් මතක් කරන්නේ මේ මොහොතේ. මේ මොහොතේ හදන හිතකින් තමයි ඔය
දැනගන්නේ.
ඒක බොරු කියලා නෙමෙයි මේ කියන්නේ. පෙර මොකක් හරි මේ විදිහට අත්දැකනනම් ඒක ඒ විදිහටම ආයේ මතක් කරගන්න පුළුවන්. ඒ මතක් කරගන්න පුළුවන් හැකියාව හිතට දීලා තියෙන්නේ හිතේ ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා. දැන් මෙහෙම හිතන්න ඕක දැන් ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. දැන් අර අපේ උපමාව ගමු බල්ලා වතුරට ඉබෙනවා. හරි. එතකොට ඌට පේනවා බල්ලෙක් ඉන්නවා. දැන් ඌ හිතනවා අන්න මෙහෙම බල්ලෙක් ඉන්නවා. දැන් ඌ එනවා වතුර ළඟ දිමේ මෙහෙ කොහාට හරි ගහක් යටට ඇවිල්ලා දැන් කල්පනා කරනවා. අහතන බල්ලෙක් ඉන්නවනේ. දැන් ඌට සිහි වෙන්නේ අර අතෙන්දි ඉන්නවා කියලා හිතපු බල්ලම ඒ විදිහටමයි සිහි
වෙන්නේ.
ඒක තමයි. ඒ දැක්ක දේ එතන බල්ලෙක් ඉන්නවා කියලානේ දැන් බාරගත්තේ. එතකොට ඒ අත්දැකීම එහෙම්මම මතක් කරගැනීමේ හැකියාව තියෙනවා හිත. ඇයියේ එහෙම ගන්නේ දැන් මතක් කරගන්නේ මේක මගේ හිතේ මේ හිතට මතක් වෙනවා කියලා නෙමෙයි අතන ඉන්න බල්ලාගෙනයි දැන් හිතන්නේ නේද? ඒ කියන්නේ ඔව් ඒ බල්ලාගෙනයි හිතන්නේ. ඒ කියන්නේ දැන් මේකේ අවිද්‍යාව එහෙමම තියෙනවා. මෙයා ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. දැන් අපිනේ දන්නේ ඇත්ත බල්ලෙක් නෑ කියලා මොහු හිතන්නේ අතන ඉන්නවා කියලා විශ්වාස කරන බල්ලාගෙනමයි. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දැනගෙන නිවේ. හරි. එතකොට අතෙන්දි වතුරට එබෙන වෙලාවේ අවිද්‍යාවෙන් බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කළා නම් අවිද්‍යාව නිසා යම් කිසි මුලාවකට ආවා. එතකොට මේ මුලාව ඇත්ත කරගෙනයි දැන් එතනින් එහාට එන්නේ. ඒ මුලාව ඇත්ත කරගැනීමම උදව් වෙනවා ආයේ ඌව සිහි කරන්න. ඒ සිහි කරන්නේ අතන ඉන්න බල්ලා විදිහටමයි. මේක මේ හිතෙන් කරන වැඩක් කියලා දකින්න ශක්තිය නැහැ. දැන් අපටත් පෙර දෙයක් මතක් කරන්නේ. රුවන්වැලිසෑය කියලා මතක් කරන්නේ හිතෙන්ම මිසක්. එළියේ තියෙන රුවන්වැලිසෑයත් දැන් පේනව නෙමෙයි. ඒ වුණාට අපි හිතනකොට ආරෙහි ගියා වගේ තමයි හිතන්නේ. නේද? අර හීනයක් දකිනකොට හීනේ ජීවත්
වෙනවා. හැබැයි මේ ළමයි ළම
ඔව් ඔව් එහෙම එහෙම ස්වභාවයක් තියෙනවා. දැන් අපි මෙතන වන්නලි සෑය ගැන මතක් කරලා අපි කොච්චර කිව්වත් ඕක හිතෙන් පෙන්වන එකක් කියලා. දැන් අනුරාධපුරයට ගියොත් පේන්නේ නැද්ද ඒ හිතෙන් දැකපු වන්නලි සෑය?
වන්නලි සෑය තියෙන නිසා.
දැන් මේ මෙතන කියලකට තියනවද ඒක? එතන තියනවා කියලා ඒක තමයි අපි විශ්වාස කරනවා. ගියොත් දකින්නත් පුළුවන්. ඒ වගේ කතාවක් තමයි ඔය කියන්නේ. හරි? එහෙම නැතුව නෙවෙයි. දැකීමේ හැකියාව තියෙනවා. දැකීමේ හැකියාව තිබුණාට දැන් අපි තේරුම් ගන්න ඕන කොහොමද ඒ පේන්නේ. දැන් එතෙන්ට ගියා කියලා අපේ ඇහැ පේන්නේ නැත්නම් අපිට දකින්න පුළුවන්. ඒ යන ගමන් මොනව හරි වෙලා ඇස්සන්ද වෙනවා.
කලින් දැකලා ඊට පස්සේ සැරේ යනකොට ඇස්සන්ද වෙනවා. ඒක දුරගින්න බෑ හැබැයි හිතේ තියෙනවා
මුදේ නැති. තියෙනවා කියලා. ඒ පෙනිලා නෙමෙයි. හිත තමයි පෙන්න්නේ.
ඔව්. හිතේ ඒක ඇදගත්තට පස්සේ ඒක තියෙනවා ඒකයි.
ආ මේක තමයි.
හිතේ ඇඳිලා තියෙනවා.
හිතේ ඇඳිලා තියෙනවා. අපි හිතන්නේ එළියේ තියෙනවා කියලා. දැන් එළියෙත් තියනවා කියලා දැනග ඒක තමයි එළියෙත් එළියෙත් තියනවා කියලා දැනගන්නේ කොහමද කියන එක ගැන නුවණින් හෙව්ව දවසට තමයි ඔබ තේරුම් ගන්න. අපි කවදා හරි මුලින්ම ගිහින් රුවන් එලිසාවෙ දැක්ක වෙලාවේ මොකද්ද කළේ? එහෙන්
බැලුවානේ.
අර විදියටම දැකලා අර බල්ලා වතුරට එබුණා වගේ ඉතින් හිතේ ඇඳගත්තා.
ඒක නම් බල්ලෙක් නෙමෙයි නරකින්නේ
මේක. ඒක තමයි. ඉතින් බල්ලගෙන් අහුවත් ඔහුමම කියයි මම නම් දැක්කේ ඇත්තටම හිටිය බල්ලෙක්. බල්ලගේ මානසිකත්වයට. ඇයි? බල්ලා දන්නේ මේ ඇහැ වැඩ කරන හැටි, ඇහෙන් සිද්ධ වෙන මුලාවන් ඒවා දන්නේ. අපිත් දන්නේ නැත්නම් ඇහැ වැඩ කරන හැටි, ඇහෙන් අපි මුලා කරන හැටි. පිට කියන නෑ නෑ තිබුණ එකමයි දැක්කේ. ඕනම් ගිහින් බලන්න. බල්ලත් කියයි එතන බල්ලෙක් ඉන්නවමයි ඕනම් නැද්ද කියලා ගිහිල්ලා බලන්න.
අර
විහිළු කතාවකුත් තියෙන්නේ අර එක සැරයක් කණ්ණාඩියක් හම්බ වෙලා නේද? කන්නඩියක් කලින් දැකලා නැති කට්ටියකට නේද? සත්තුන්ට නේද? වඳුර බලලා කියනවා අන්න වඳුරෙක් ඉන්නවා. තව එක්කෙනෙක් බලලා කියනවා මේ කතාවක් තියනා නේද? ගෙදර ඉන්න අය මේකේ ඉන්නේ අර හරි ලස්සන එක්කෙනෙක් කියනවා නේ. ආ ගෙදර දුව බලලා කියනවා හරි ලස්සන මේ කවුද ඉන්නවා මේක.
යාලුවනේ
නිසා යන්නේ නැහැ. මීට කලින් කන්නඩියක් දැකලා නැහැ. අත්දැකලා නැහැ. පළවෙනි ඉසරේ. එක එක්කෙනා බලනවා. ඉතින් දැන් අර ඒ ස්වාමියා ගෙනහැලා තිබ්බහම දැන් තියලා එයා යනවා යන්නේ. බිරිඳ හොරෙන් කාමරේට එබිලා බල. ආ මට හොරෙන් මේ තව ගෑනු කෙනෙක් තියාගෙන ඉන්නා නේද කියලා. අද අල්ලගත්තා හොරේ කියලා එයා එහෙම රණ්ඩු කිරුවා. අහලා නැද්ද ඔහොම කතාවක්? හරි වැරදුනා. කතාවක් තියෙනවා මේ. ඉතින් අපිත් ඔන්න ඔය මේ කියන්නේ මේකේ අතන තේරුම් ගන්න ඕන අපි මුලාවේ ඉන්නකන් අපිට ඒ මුලාවෙන් පිට හිතන්න අමාරුයි. හරි? වතුරේ ඉන්න මේ මාළුවෙක් වගේ. දැන් ගෙම්බා ඇවිල්ලා කිව්වට එළිය මෙහෙම මෙහෙම තියනවා කියලා මාළු ඒක තේරෙන්නේ නැහැ. මොකද එයාගේ ලෝකේ තමයි එයා ඉන්නේ. අර ඈත හොඳ ලස්සන මීට වඩා මේ මඩ වෙච්ච වතුර නෙමේ හොඳ පැහැදිලි පොකුණු තියනවා කිව්වහම එහෙම තියෙන්නේ කොහෙද? එහෙම තිබුණා නා අපිට පේන්නේ නැහැ. අපි දැනගන්න එකයි කියලා මේගොල්ලෝ කියනවා. ඉතින් ඒ වගේ තමයි දැන් අපි සීමා වුණ මට්ටම තමයි මේ ආයතන හය. අපි මොනවා හරි දැනගත්තා නම් මේ වෙනකොට දැනගෙන තියෙන්නේ ආයතන 6 හරහා. ආයතන වලින් ආයතනයක් නැතුව අපිට දැනගන්න විදිහක් නැහැ. ඔව් ඉතින් දැන් ආයතනේ සමාන නම් ඔව් ඒ ආයතනේ හැකියාව එක වගේ නම් දැන් මං රතු පාට කණ්ණාඩියක් දුන්නොත් ආ මේක දාලා බලන්න කියලා වාට පේන විදිහමයි තව කෙනෙකුට දාලා බැලුවහම රතු පාටට පේන නේද වැඩේ තියෙන්නේ ওই කණ්ණාඩිය අපිට හම්බ වෙලා තියෙන්නේ උපදිනකොට ඒ කණ්ණාඩිය නැතුව අපි බලලා නැහැ. දැන් මෙච්චර කල් බලලා තින්නේ ඇහැ කියන කණ්ණාඩියෙන්මනේ බලලා තින්නේ, ඇහෙන්මනේ බලලා තින්නේ. එතකොට අපිට ඉපදෙනකොට හම්බ වුණේ එකෙන්මයි මේ වෙනකම් බලලා තින්නේ. දැන් මේකට වෙනස් විදිහකට බැලුවොත් කියන කතාවක් අපිට හිතාගන්න බෑ. අර වතුරේ ඉන්න මාළුවෝ වගේ. අපිට
එහෙම
හැකියාව නැති හින්දා තමයි. එතකොට කවුරු හරි හැකියාවක් ගත්තොත් අර ගෙම්බා වගේ එළියට ගිහින් ඇවිල්ලා අපිට කිව්වොත් අපි 요거 පිළිගන්නේ නැහැ. මොකද අපි මෙච්චර කල් විශ්වාස කරන්නේ මේ අපේ හැකියාවට පේන කියලා. ඒකනේ අපි ජීවත් වෙන්නේ. හරි. ඔන්න ඔහොම දෙයක් අපට වෙලා තියෙනවා. දැන් නිකන් හිතන්න දැන් අර රතු පාට කණ්ණාඩිය වගේ මේ පාට හතක් දකින්න පුළුවන් කණ්ණාඩියක් අපිට උපදිනකොට ලැබිලා තියෙනවා. දැන් අපට හිතා ගන්න පුළුවන් එකම විදිහ අපට පේන මට්ටම පේන්නේ නැති කෙනෙක් මුලා වෙන හැටි හිතා ගන්න පුළුවන්. දැන් ඔන්න කළු සුදු විතරක් පේන බල්ලන්ට කළු සුදු විතරයි තේින්නේ. හරි. ඒතර බල්ලට මේ පාට පේන්නේ නැහෙනේ කියලා අපිට හිතා ගන්න පුළුවන් අපිට මේක පේන හින්දා. දැන් අපට නොපෙනෙන මට්ටමක් ගැන අපිට හිතන්න හැකියාවක් නැහැ. දැන් බල්ලට හැකියාව නැහැ මේ කොළ පාට රතු පාට ගැන එහෙම දෙයක් තියනවාද කියලා කවුරු හරි කිව්වොත් ඌ විශ්වාස කරන්නේ නැහැ. මොකද ඌට ඒ හැකියාව නැහැ. ඌට කළු සුදු විතරයි
පේන්නේ.
ඒ මොනවා හරි කියලා ඔය අපි කියන්න. ඉතින් අපෙත් කියයි අපිට වඩා පේන කෙනෙක් කියයි ඕගොල්ලන්ගේ අර මේ සයිල නැහනේ ඒකයි ඕක පේන්නේ
නැත්තේ.
දැන් අපිට ඔව් දැන් අපිට පේන්නේ මෙතන තියෙන ඔය දැන් තියෙන IR infrared ඒවා පේන්නේ නැහැ. රේඩියෝ තරංග පේන්නේ නැහැ. නේද? දැන් මම මේ ළඟදි කිව්ව අර මොබයිල් ෆෝන් වල එන ඒවා ඇහෙන්නේ නැහැ කනට. ඇහුණා නම් එහෙම කොහොම තියෙයිද? කොහේ එක එක ගෝල් සහන්න පුළුවන් වුණොත් ටෙලිෆෝන් එකක් නැතුව කනට හැකියාව ලැබුණොත් ඈ හොඳ වෙලාවට එතකොට ඒ කියන්නේ කෙනෙක්ට ඒ හැකියාව තියෙන්න එන්න පුළුවන් සමහරවිට හරි ඒ වගේ ඒක මේ ආයතන වලට සීමා වෙලයි අපි ඉන්නේ. ආයතන වලින් පිට ටික අපිට අහුවෙන්නේ නැහැ. ඒකෙන් කියන්න බෑ ඒවා නැහැ කියලා. හා ඊළඟට ඒකේ අනිත් පැත්ත තමයි අපිට අහුවෙන ටික. දැන් අපිට දෙයක් පේන්නේ දැන් ওই පාටක් පේන්නේ ඇත්තටම ඇහැ නිසා. ඒ කියන්නේ බාහිර මොකක් හරි දෙයක් දිහා ඇහෙන් බැලුවහම තමයි ওই විදිහේ චිත්‍රයක් අපිට පේන්නේ. අව මම මොනව හරි හැදිලා තියෙන හැටි මොකක් වුණත් එහෙන් බැලුවොත් විතරයි එහෙම පේන්නේ. ඔබ හරියට අර මැග්නිෆයින් ග්ලාස් එකකින් බැලුවොත් අපිට පේන විදිහක් තියෙනවා. ඒකට ඒකෙන් බැලුවොත් විතරයි ඒ විදිහට පේන්නේ. හරි? ටෙලස්කෝප් එකකින් බැලුවොත් පේන විදිහක් තියෙනවා. ඒකෙන් බැලුවොත් විතරමයි ඒ විදිහට පේන්නේ. නිකන් ඇහැට ඒවා පේන්නේ
නැහැ.
ඒ වගේ තමයි මේ ඇහත් ඔය වගේ උපකරණ. තර මේ උපකරණෙන් බැලුවොත් විතරයි ඔය වගේ පේන්නේ. එතකොට ඒ ඔන්න දැන් හිතන්න එතකොට එළියේ තියෙන දෙයමද මේ පෙනිලා තියෙන්නේ. මේ උපකරණෙන් බැලුවොත් විතරයි මෙහෙම පේන්නේ. එතකොට ඔන්න තේරුම් ගන්න. එතකොට එළියේ තියෙන ස්වභාවයයි මේකයි දෙකම නිසා හටගන්න ප්‍රතිඵලයක් තමයි අපි දැකලා තියෙන්නේ. ඈ නිකන් රතු පාට කණ්ණාඩියක් කියලා හිතුවොත් අපිට එළියේ මොකක් හරි රතු පාටට පේනවනම් ගහක් දිහා බැලුවම රතු පාට ගහක් පේනවා. එතකොට ඒ පේන ස්වභාවය එළියේ තියෙන ගහ නෙමෙයි. ඇහත් නෙමෙයි. ඔය දෙකම එකතු වුණාම හට ගන්න ස්වභාවය. රතු පාට ගහක් පේනවා කිව්වහම ඒ රතු පාට ගහ එළියේ ගහට අයිතිත් නෑ. රතු පාට ගහ මේ ඇහැට අයිතිත් නෑ. ඔය දෙකම නිසා හටගන්න ප්‍රතිපලයක්. ඕක තමයි මේ හිත දැකලා තියෙන්නේ. විඥාණයට අහු වෙනවා. තේරෙනවද? ඒ විඥාණයට අහු වෙන දේ එළියේ තියෙන දේ කිව්වොත් හරිද එතකොට? හැබැයි එතන තව සම්බන්ධයක් තියෙනවා. එළියේ දෙයක් නොතිබුණා නම් ඒත් පේන්නේ නැහැ. එහෙම එකකුත් තියෙනවා. දැන් එළියේ ගහක් නොතිබුණා නම් රතු පාට ගහක් පේන්නේ. හැබැයි ගහක් තිබුණ පළියට අපි මේ කණ්ණාඩියෙන් බැලුවේ නැත්නම් ඒත්
පේන්නේ.
හරි. ඒතර මේ දෙකම නිශ්‍රය කරගෙන කියලා ඔබට කියන්නේ.
ඒ
උදව් කරගෙන සුරු කරගෙනයි මේ විදිහට පේන්නේ. හරි. මේ දෙක සුරු කළේ නැත්නම් එහෙම පේන්නේත් නැහැ. හැබැයි ඒ පේන ස්වභාවයේ ඒකක්වත් නෙමෙයි. මේ හේතු නිසාමයි මේ ඵලය තියෙන්නේ. මේ ඵලය කියන්නේ හේතුන්ට අයිති දෙයක් නෙමෙයි. හරි. දැන් ඔය සද්දයක් එනකොට එහෙම තට්ටු කරාම සද්දේ එනවා. හරි. දැන් සද්දේ තමයි අපට දැනෙන්නේ. ඔව්. සෝත විඥාණයෙන් දැනගන්නේ සද්දේ. එතකොට ඔය සද්දේ මේ අතින් තට්ටු කළේ නැත්නම් සද්දේ හටගන්නේ නැහැ. හැබැයි ඒකෙන් අපිට කියන්න බෑ සද්දේ කියන්නේ අත කියන්නත් බෑ. සද්දේ කියන්නේ මේස කියන්නත්
බෑ.
ඒ දෙකම ඇසුරු කරගෙන එන ප්‍රතිඵලයක් කියන එක. ඔක තමයි මේ හේතුඵල සම්බන්ධය නැත්නම් ඉදප්පච්චේතාව නැත්නම් පටිච්ච සමුප්පාදේ. මේ හේතුන් යෙදෙන කල්හි මෙහෙම පෙන්නුම් කරනවා. ඔව්. තියනවට වඩා එහෙම පෙන්නුම් කරනවා. හරි. එහෙම විද්‍යමාන කිරීමක් තියෙනවා. එතකොට මේ ඇහැ කියන ආයතනේ බාහිර මොනවා හරි ස්වභාවයකුයි නිසා මේ විදිහට පෙන්නුම් කරනවා. ඒක විඥාණයට පෙන්නුම් කරන්නේ අර ඵලයක් මිසක් බාහිර තියෙන දේ පේනවා කිව්වොත් ඒක වැරදි. එහෙම නැත්තම් මේ ඇහැ තමයි පේන්නේ කිව්වොත් ඒත් වැරදි. හරි. ওই දෙක නිසා හටගන්න ස්වභාවයක් विद्यमान වෙන. ඒකයි ඉති නැහැ බාහිරේට. මේ දෙක එහෙමම වෙනස්. මේ පේන දේ එළියේ තියෙන ස්වභාවයයි වෙනස්. හැබැයි එළියේ තියෙන ස්වභාවයේ උදව් වෙලා ඇහැ උදව් වෙලා තියෙනවා. ඒක විතරක් උදව් වෙලා පේන්නේත් නැහැ. එළියේ තියෙන එක විතරක් උදව් වෙලා පේන්නේත් නැහැ. හැක් නොතිබුණා නම් පේන්නේ නැහැ. ඒතර එළියේ යම් කිසි ස්වභාවය ඔක අපි දැනට කියන්නේ සතර මහා ධාතු. හරි. ඒතර සතර මහා ධාතුවයි අපේ කියන ඇහැ කියන එකේ දෙක එකතුවක් විදිහට තමයි ඔය දකින දේ දැක්කේ. කියන විඥාණයට අරමුණු වන දේ දැක්කේ බාහිර සතර මහා ධාතුවයි මේ ඇහි හැකියාවයි දෙකම එකතු වෙලා පෙන්ුම් කරපු විද්‍යමාන වන ස්වභාවය තමයි මේ දැනගත්තේ. හරි. ඒ දැනගත්තෙත් ඒ විඥාණයෙන් බලන නිසාමයි ඕක පෙන්වන්නේ. අපේ විඥානේ උතෙන්ට යොමු වුණොත් විතරයි ඕක පේන්නේ. එහෙම හටගත්තු. හරි. ඒ යොමු කිරීමට කියනවා මානසිකරණය කියලා කියනවා. හරි. අවධානය යොමු කරනවා. එතකොට මේ අවධානය යොමු කිරීම තියෙන්නත් ඕන. ඇහැ තියෙන්නත් ඕන, සතර මහා ධාතු ස්වභාවයක් තියෙන්නත් ඕන. අතන අවධානය යොමු වෙන්නත් ඕන, විඥාණය හට ගන්නත් ඕන. හරි. එතකොට විඥාණයට අරමුණු වෙන දේ ඇහත් නෙමෙයි, බාහිර රූපයක් නෙමෙයි, අවධානෙත් නෙමෙයි. ඔය ඔක්කොගෙම ප්‍රතිඵලයක්. ඇඳලා දෙන චිත්‍රය. එතකොට මේ චිත්‍රයට පාට ටික දාන්න පුළුවන්කම තියෙන ඇහි හැකියාව. ඒ කළු සුදු චිත්‍රයක් දකීද, වර්ණ චිත්‍රයක් දකීද කියන එක ඇහි හැකියාව. හැබැයි ඇහැට විතරක් අයිති කරන්නත් බෑ පේන දේ. බාහිරේ මොකක් හරි නොතිබුණා නම් ඒත් පේන්නේ නෑ. එතකොට ඒ හේතු ටික ඔක්කොම යෙදුනහම එන ඵලයක් තමයි අපි දැකලා තියෙන්නේ. අපි දැකපු ඵලය එළියේ තියෙනව නෙවෙයි. ඒ ඒ මොහොතේ හේතු යෙදුනහින්ද හටගත්තු දෙයක්. අර කණ්ණාඩියේ හටගත්ත ඡායාව ප්‍රතිබිම්බය වගේ. ඒක තමයි අපි දකින්නේ. අපි මුලා වෙනවා ඒක දිහා බලලා ওই එළියේ තියෙන දේ දැක්කා කියලා. ඔන්න ඔය මුලාව අඳුර ගන්නවා. අපි පේන දෙයි පවතින දෙයි එකක් කියලා තමයි විශ්වාස කරන්නේ ජීවත් වෙන්නේ. අපට පේන දෙයමයි එළියේ තියෙන්නේ. එහෙම නෙමෙයි. එහෙම වෙනවා අපි ආයතනේ නැතුව ඒක දිහා බැලුවා. දැන් වැඩේ තියෙන්නේ අපි ආයතනය කරහමනේ බලන්නේ. එහෙන් හරි කණෙන් හරි නාසයෙන් හරි අහම
ඉතින් මේක දැනගත්ත එකේ මොකක්ද අපිට
තියෙන්නේ මේකේ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඒකට බාහිර ලෝකෙ නෙමෙයි මේ අපි දැනගෙන තියෙන්නේ. දැන් අර ටැංකියේ ඉන්න මාළුවා වගේ. දැන් මාළු ටැංකියේක වාළුවෙක් ඉන්නකොට ඕකේ වීදුරු නිකමට හිතන්නේ එක එක පාට ගාලා තියෙනවා කියන්නේ. එතකොට ඌට මේ පැත්තෙන් එක පාටකින් පේනවා, මේ පැත්තෙන් තව පාටකින් පේනවා. එහෙම මෙහෙම ඌ විශ්වාස කරන්නේ මේ පැත්තේ තියෙන්නේ මේ පාටේ, අර පැත්තේ තියෙන්නේ ඒ පාටේ. මොකද ඌට හැකියාවක් නැහැ එළියේ තියෙන ඇත්ත ස්වභාවය දැනගන්න. ඇයි? අර වීදුරුව හරහාමයි බලන්න වෙලා තියෙන්නේ. දැන් ඔය වගේ තමයි අපිට මේ ආයතනයක් හරහාමයි මොකක් හරි අත්දකින්න වෙලා තියෙන්නේ. සලායතනේ හරහමයි මොනවා හරි දැනගත්තා නම් දැනගන්න.
දැන් ඇත්ත දැනගත්තොත් ඒකට ඇලීමක් ගැටීමක් මොකුත් නැතිවෙනවා.
ඇත්ත දැනගත්තොත් දැන් ඇලෙන්නේ මොකටද කියන ප්‍රශ්නයක්. මොකද මෙච්චර කල් ඇලිලා තියෙන්නේ එළියේ තියෙන දේවල් වලට.
ඇලෙන්නේ
දැන් නෑ කියලා. එහෙම. දැන් අපි දකින්නේ එළියේ තියෙන දේ නෙමෙයි නා. මෙච්චර කල් ඇලිලා තියෙන්නේ
මේ.
ඒ වෙලේ ඇති වෙන දෙයක්.
බලන වෙලාවේ ඇති වෙන.
බලන වෙලාවේ හටගත්තු දෙයක්. පෙර තිබුණ දෙයක් නෙවෙයි. ඔන්න ඕක තේරුම් ගන්නකොට අර ඇලීම නැති වෙනවා. ඒ කියන්නේ මේ බලලා තියෙන්නේ මේ ඇහැ නිසා හටගත්තු දෙයක්. නිසා එළියේ පවතින දෙයක් නෙවෙයි. හරි? දැන් ඕකේ හොඳ උපමාවක් තමයි අර සුදස්සන හඳුරෝ දෙන වැලි. වැලි ගොඩක් තියනකොට අපි දකින්නේ අන්න කන්දක්. කන්ද කියන එක තමයි අපි දකින්නේ. අපිට පේන්නේ නැහැ වැලි කැට. හරි. අතන කන්දක් තියෙනවා. දැන් කාට හරි කිව්වොත් ඔතන තියෙන වැලි ටිකට මුකුත් කරන්න නැතුව කන්ද විතරක් අරන් එන්න මෙහාට කියලා. පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම ගේන්න බෑ. මොකද පේන දේ නෙමෙයි තියෙන්නේ. ඉතින් කන්ද තියෙනවා නම් කන්ද ගේන්න පුළුවන් වෙන්නේ බෑ. එතකොට ඒකේ තේරුම් ගන්න එතන තියෙන වැලි කැට ටික උදව් වෙලා මේ ඇහි උපකාරයෙන් තමයි කන්දක් දැකලා
තියෙන්නේ.
ඒත් එහෙම තමයි. එතන එතන තියෙන ටික තියෙන්න ඇරලා ගේන්න බෑ. ඒ කියන්නේ අපිට පේන්නේ ඕකේ වර්ණය. වර්ණයට අදාළ හැඩයක්නේ අපි හිතාගන්නේ. එතකොට එතන තියෙන ටික තියෙද්දි වර්ණය විතරක් ගේන්න බෑ. මොකද වර්ණය කියන එක මේ ඇහැයි ඒකේ ප්‍රතිඵලය. හරි. ඒතර මේ ඇහෙන් බැලුවොත් පේන ස්වභාවයක් විතරයි. අපිට ගේන්න පුළුවන් එතන පවතින දෙයක් වුණොත් නේ. ඒ ගලක් ගෙනාවත් මේ ඇහෙන් බැලුවේ නැත්නම් අපිට ඒක දකින්න බෑ. දැන් මෙතෙක් ගෙනාවන මේ ඇහැ වුණ නැ නේ ඒක දකින්න. අපට තේරුම් ගන්න මේ ඇහැයි බාහිර ස්වභාවයයි බාහිර අපි හිතන සතර මහා ධාතුව. සතර මහා ධාතුව අපට පේන්නේ. කවදාවත් දකින්න බෑ සතර මහා ධාතුව. ඇහැට පුළුවන් වර්ණ ටික දකින්න ඒ සතර මහා ධාතුව ඇසුරු කරගෙන මේ ඇහෙන් පෙන්නුම් කරන ස්වභාවයක් තමයි ඒ වර්ණ රූපේ. හරි. ඒක වර්ණ රූපේ කියන එක බලන නිසාම පේන දෙයක්. බලන නිසාමයි පේන්නේ. නැතුව තියෙන හින්දා පේනවා නෙවෙයි. තේරුණාද? හිත යොමු කරන්න ඕන මේ ඇහැ හරහා බලන්න ඕන මේ බලන හින්දාමයි පේන්නේ. ඒකට ඒ පෙනීම කියන එක ඊට කලින් තිබුණ නැහැ. බලන්න කලින් තිබුණ නැහැ ඒක. බලනකොට හටගත්ත අහක බලනකොට ඒක නිරුද්ධයි. ඒ කියන්නේ වෙන දෙයක් දකින්නකොට අරක නිරුද්ධ වෙනවා. තව දෙයක්
තියෙනවා.
ඒක නැතුව ගිහින් වෙන එකක් තියෙනවා. ඒකට වෙනස් වෙනවා කියන්නේ. ඉස්සෙල්ලා පෙනුන දේ නෑ දැන් මේක නිරුද්ධයි. නැතුව පෙනුන දේ තව එකකට වෙනස් වුණා නෙවෙයි. මේ අලුතෙන් පෙන්නේ අලුත් හටගත් ගැණියා. මේක පෙර නොතිබීම හටගත්තු දේ. අරක මේකට වෙනස් වුණා නෙවෙයි. ඒවා එක පැත්තක් බලලා තව පැත්තක් බලනකොට මේ අලුතෙන් හටගත්තු දෙයක් දකිනවා මේ බලන නිසා පේනවා. එතනත් ඇහැයි අර බාහිර ස්වභාවය පෙර අලුත් චිත්‍රයක් යනවා. අපිට හිතෙන්නේ අර පරණ චිත්‍රය වෙනස් වුණා කියලා. එහෙම දෙයක් නෙමෙයි. පරණ චිත්‍රය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අලුත් චිත්‍රයක් හටගන්නවා. හැම සැරේම අලුත් එකක් උපදිනවා. හැබැයි ඒක එක වගේ හින්දා අපිට හිතෙනවා එකම කියලා. ඇතුලේ
අලුත් චිත්‍රය ඒ වගේ මේවා ඇති වෙනවා ගොඩක්.
ඔව්.
බලන්න.
ඒක හිතන්න දැන් ඔවා අපි දැන් දන්න ආලෝක කිරණයක් එන්නේ පැයි හැදෙන්නේ. එතකොට දැන් හැදෙන එකේ ආපු ආලෝක කිරණේ නෙමෙයිනේ තව ටිකකින් එන්නේ. අලුත් එකක්නේ. එතකොට අලුත් එක. තව ආලෝක කිරණකින් අලුත් එක. මේ තිත් ගොඩක් තමයි මේක
හැදෙන්නේ.
අලුත් චිත්‍ර. ඔව් අර ටීවී ස්ක්‍රීන් එකේ තිත් ගොඩ වගේ පික්සල්ස් කියලා කියන්නේ කම්පියුටර් ස්ක්‍රීන් එකෙත් එහෙමයි තියෙන්නේ. මේ ඩොට්ස් ඩොට්ස් එක එක විදිහට ලයිට් අප් කරනවා. එතකොට ඒ ඔය තිත් ගොඩක තමයි අපි රූපයක් ඇඳගන්නේ. හරි. ඒ තිත් ගොඩේ අපිට පුළුවන් රූපයක් දැකෙන. ඒ තිත් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ස්ක්‍රීන් එක දන්නේ නැහැ මේ මොකද්ද කියලා. අපිට ওই තිත් ටික දිහා බැලුවහම අපිට රූපයක් හදා ගන්න පුළුවන්. තොරණේ ලයිට් පත්තු වෙන්නේ. එතන වෙන්නේ අර බල්බ් එකක් පත්තු වෙනවා නිවෙනවා විතරයි. එක බල්බ් එකක් දිහා බලන් හිටියෝ. ඒ වුණාට අපිට පේන එක එක ඒවා යනවා. එතකොට ඒ පේන්නේ මේ ඇහි හැකියාවෙන් හිත අර හැඩයක් චිත්‍රයක් දකිනවා. එතකොට ඒක තේරුම් ගන්න ඕනේ ඒ චිත්‍රය ඒ මොහොතේ හටගත්තු එකක්. පෙර නොතිබීම හටගත්තා තව එකක් දකිනවා කියන්නේ මේක ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. අලුත් එකක්. අලුත් එකක් අලුතෙන් හටගත්තා ඒකත් නිරුද්ධ වෙනවා. ආයේ පේන්නේ වෙනමම ස්වභාවයක්. ඔන්න ඕක තේරුම් ගත්තොත් ඕක තමයි අනිත්‍ය කියන්නේ. නිත්‍ය කරන්න බෑ. අවස්ථා දෙකකට නිත්‍ය කරන්න බෑ. මේ ක්ෂණයේ එක ඒ ක්ෂණයේම නිරුද්ධයි.
ඉතින්ම පවත්වා ගන්න බෑ.
පවත්වා ගන්න බෑ. පැවැත්මට නිත්‍යයි කියන්නේ. පවතින බවක් දෙන්න බෑ. හරි? අනිත්‍ය දකින්නකොට පවතින භවයෙන් මිදෙනවා. දැනට අපි ජීවත් වෙන්නේ පැවැත්මක. ඒතර පැවැත්මක් දෙන දෙයකට තමයි තණ්හා කරන්න පුළුවන්. ආස කරන්න පුළුවන්. පවතිනවා නම් විතරයි ආස කරන්න පුළුවන්. ආයේ මතක් කරගන්න පුළුවන් පැවැත්මක් තුල. ඒ නිරුද්ධ උනා නම් ඒ මතක් කරන එකේ කිසිම අපිට අත්දැකීමක් ගන්න බෑ කියලා නුවණක් තියෙනවා. ඒක අර හීනයක් දකින්නවා විතරයි. මතක් කරනවා කියන්නේ හීනයක් දකින්නවා විතරයි. දැන් හීනයක් දැකලා කිසිම දෙයක් කරන්න පුළුවන්. හීනේ දකින්න බැරි. මොකක්ද ඔය වෙන මුලාව? දැන් චිත්‍රේ දැකලා අපි හිතනවා මේ එළියේ තියෙන දෙයක් දකින්න කියලා. දෙයක් සම්බන්ධ
කරනවා.
ඒක තමයි අපි මේ චිත්‍රේ දිහා බලලා අපි හිතනවා මේ සතර මහා ධාතුවෙන් හැදිච්ච දෙයක් තමයි මේ දකින්න කියලා. එහෙම විශ්වාස කරනවා. එතකොට සතර මහා ධාතුවෙන් හැදිච්ච දේ කියනකොට අපි දැන් මේ චිත්‍රයේ තියෙන ගති ගුණ වලට අමතරව ගොඩක් දේවල් ඔතෙන්ට එකතු කරනවා. ඒ කියන්නේ දැන් මේ චිත්‍රේ නම් ඇහෙන් විතරනේ දකින්න පුළුවන්. අපි අරකට එකතු කරනවා ඇල්ලුවොත් මේ විදිහට දැනෙන්නේ. ඔකේ සුවඳ බැලුවොත් මේ විදිහට දැනෙන්නේ. රස බැලුවොත් මේ විදිහට දැනෙන්නේ. නේද? ඒ කියන්නේ වෙන ආයතන වලින් අත් දකින්න පුළුවන් ටිකත් අරකට එකතු කරනවා. දැන් කලේ ඇහෙන් දැක්ක එක විතරයි. ඇහෙන් දකින්න පුළුවන් මේ වර්ණ සටහනක් විතරමයි. අපි එතනින් නවතින්නේ. ඕකේ අනිත් ආයතන වලින් අත්දැක්කොත් මොන විදිහටද අත්දකින්නේ කියන ටිකත් අතෙන්ට දානවා. ඕක තමයි දෙයක් කරනවා කියන්නේ. මේ චිත්‍රෙට අපි එතනින් නවතින්නේ නැතුව සතර මහා ධාතු රූපයක් අත්දැක්කා කියලා කි. එතකොට ඒක තමයි අන්න අපිට මතක තියාගන්න තියෙන සටහන නිමිති. දැන් මෙහෙම චිත්‍රයක් දැක්කා කියලා නෙමෙයි මතක තියාගන්න. අර එළියේ විශ්වාස කරන දේ තමයි අපි දැන් මතක තියාගන්නේ. දැන් බල්ලා වතුරට එබුණාම මෙහෙම පේනවා කියලා නෙමෙයි මතක තියාගන්නේ. අර ඉන්නවා කියලා හිතන බල්ලාගේ ඔක්කොම ක්වොලිටීස් ටික දාලා හදපු. මොකද තමයි සංස්කරණය කරපු දෙයක්. ඒ දේ තමයි ඒ දේ කියන එකට පාරියෙන් දෙන වචනේ තමයි ධම්ම කියන එක. ඔව්. ඒකට ධම්ම කියන එක මනසට අලුත් අරමුණ. මන ධම්ම මනෝ විඤ්ඤාණ. දැන් ධම්ම කියලා දෙයක් හදනවා. ඒක තමයි අර දැන් සටහන වෙන්නේ. දැන් ධම්ම කියන්නේ අපි ඇහෙන් දැකලා ඒක නිරුද්ධ වෙන බව නදන ධම්ම කියන එක ඉතුරු කරගත්තොත් හිතෙන් මෙනෙහි කරන්නේ ධම්ම. ඒ ධම්ම කියන එකේ ඇහෙන් දැකීමේ හැකියාව විතරක් නෙමෙයි. කනෙන් ඇහිීමේ හැකියාව තියෙනවා, නාසෙන් ගඳ සුවඳ දැනීමේ හැකියාව තියෙනවා, රස බැලීමේ හැකියාව තියෙනවා, අල්ලලා බැලීමේ හැකියාව තියෙනවා, හිතෙන් හිතීමේ හැකියාව තියෙනවා. තේරුණා? ඒ ටික කොහෙන්ද දැම්මේ මේ මොහොතේ ඇහෙන් විතරනම් අත්දකින්නේ? අර අනිත් ආයතන වලින් අත්දැක්කොත් ඕක මේ වගේ දැනෙයි කියන එක කොහෙන්ද දැනන්නේ? පෙර අත්දැකීම් ටික. ඔය තමයි ආශ්‍රව කියන්නේ. හරි? දැන් අපි ඇහෙන් දකින එකක රසක් අයිති කරන්න බෑනේ. ඒ වුණාට අපි කෑමක් දැක්කොත් එහෙම ආයික මේ රයි කියලා වර්ණ දාලා ඉවරයි. කලින් ඉතුරු කරගෙන හිටියේ ඒක. එතකොට මෙතන කරන මේ මෙතන වෙන මේ මුලාව පේන්නේ. ඒ කියන්නේ අපි මායාවකට අහු වෙනවා. මායාවකට අහු වෙන්නේ දැන් ඇහෙන් දෙන්නේ රූප සංඥාව විතරයි. මායාකාරය ඉතුරු ටිකක් දාලා තමයි අපිට පෙන්නන්නේ. ධම්ම කියලා දෙයක් හදන්න මනසට මතක් කරගන්න. ඒකට ওই මායාකාරය තමයි විඥානේ. නැත්නම් චක්කු විඥානේ අපිට කියන්නේ ඔන්න වර්ණ සටහනක් විතරක් ගත්තා කියලා. එයා කියන්නේ මෙන්න මෙහෙම එළියේ තියෙන දෙයක් මම දැක්කා. ඒ වර්ණ සටහනක් දැක්කා කිව්වොත් ඒකේ අර ගඳ සුවඳ නැහැ, රස නැහැ, අල්ලන්න පුළුවන් කම නැහැ, ස්පර්ශේ නැහැ. නේද? ඒ කියන්නේ මායාකාරය ඊතුරු ටිකක් දාලා ඒවත් තියනවා කියලා තමයි අපිට පෙන්වන්නේ. එතකොට මනසෙන් සිහි කරන්නේ අර ඔක්කොම නේද? එතකොට අපට පුළුවන් ආවෝකේ රස බලන්න ඕන කියලා දිවක් උපද්දන්න ඕන හැකියාව තියෙනවා. එතකොට තණ්හාව වැඩි නම් කාලා බලනවා. ඒ කියන්නේ දිවක් උපද්දනවා. රසට තණ්හාව වැඩි නම් ඔක කන්න ඕන. අන්න දිව උපද්දනවා. දිවක් හට ගන්නවා. ඔව්. එතකොට මේ දිව හදන්න ඕන ටික අපි එකතු කරගන්නවා. කෑම කොහෙන් හරි කවා ගන්නවා. ඇයි රස බලන්න තණ්හාව නිසා. ඒ අනිත් කරන ටික තමයි එතකොට කර්ම වෙන්නේ. මේ දේ ලබා ගන්න නිකන් ඉන්නේ නැහැ නේ තණ්හාව ආවට පස්සේ. ඉතින් කර්ම කරන්න වෙනවා. එතකොට ඇයි මේ කර්ම කරන්න උනේ මෙතන වුණ මූලික මුලාව දැක්කේ නැති හින්දා විඥාන කරපු මායාව. එහෙන් දැක්ක එක දැකීමේ ස්වභාවය මොකද්ද කියන එකට අපිට සිහිය නුවණ පිහිටියේ නැහැ. එහෙන් දකින්න පුළුවන් ඡායා මාත්‍රයක් විතරයි කියලා සිහිය නුවණ පිහිටියන. දැන් වතුරේ ඇති වුණ සටහනක් එහෙන් දකින්න පුළුවන්. නේද? දැන් වතුරක ඡායාවක් වැටිලා තියෙනවා ගහක් හරි මොකක් හරි. ඒතර ඕක එහෙන් දකින්න විතරනේ පුළුවන්. ඒක ඇල්ලුවත් ගහ අහුවේයිද? නෑ. වතුර අහුවෙනවා මිසක් ගහ අහුවෙන්නේ නෑ. එතකොට හොඳ අඹ ගෙඩියක ඡායාව තිබුණා. ඈ? ඕක මේ රස ඇති කියලා කන්න අත දැම්මොත් අඹ ගෙඩිය අහුවේ නෑ. ඡායාව ඒ පෙනීම මාත්‍රේ පෙනීමක් විතරයි. නෝක කියනවා දිත්තේ දිට්ටමත්තන් කියලා. පෙනීම පෙනීමක් විතරයි. ඊට අමතරව වෙනින් ආයතන වලින් ඕක අත්දකින්න බෑ. ඒකේ රස බලන්න බෑ, ගඳ සුවඳ බලන්න බෑ, අල්ලලා බලන්න බෑ, සද්දයක් අහන්න බෑ. ඈ හිතෙන් මතක් කළොත් මතක් කරන්න පුළුවන් මේ පේන ස්වභාවය විතරයි. කියන්නේ වතුරේ මෙහෙම සටහනක් තිබුණා කියලා විතරයි. එතකොට අර දැන් වතුරට එබෙන බල්ලට ඔන්න ඔය නුවණ ආවොත් එහෙම රවටෙන්නේ. එතකොට ගෙහාට ඇවිල්ලා මතක් කරනවා නම් මතක් කරන්න තියෙන්නේ අතන මේ වගේ පෙනීමක් තියෙන එච්චර. දර්ශන මාත්‍රයක් විතරයි. එතකොට ආයේ මොකකටවත් තණ්හා කරන්නේ? තණ්හා කළොත් පොඩි තණ්හාවක් හරි තියෙනවා නම් ඉතින් ආයේ මේ වගේ බලන්න විතරයි පුළුවන්. කියන මට්ටම විතරයි. වෙන කිසිම ආයතනකින් ඕක අත්දකින්න යන්නේ වෙන ආයතනයක් උපද්දන්න බෑ ඒකින්. හරි. එතකොට අපි ඔන්න ආයතන වල හැකියාව තේරුම් ගත්තොත් ඇහෙන් කරන වැඩේ ඇහැට විතරයි කරන්න පුළුවන්. කනට කරන්න බෑ, නාසයට කරන්න බෑ, දිවට කරන්න බෑ. එතකොට ඇහෙන් දැක්ම නිසා වෙන ආයතනයක් උපද්දන්න තණ්හා කරයිද? නෑ. සද්දයක් ඇහුණොත් ඕක අහන්න පුළුවන් කණෙන් විතරයි කියන අදහස ආවොත් ඒකට වෙන කිසිම රූපයක් සම්බන්ධ කළේ නැත්තම් ආසාවක් හිතුනොත් දන්නවා කණින් විතරයි ඕක අහන්න පුළුවන් කියලා. ආයි වෙන ආයතන වලින් ඕක අත්දකින්න බෑ. හරි. දැන් ඔකේ තව අර එක උපමාවක් තියෙනවා. ඒ කාලේ රජ කෙනෙක් හරි ඇමතියෙක් හරි මිහිරි සද්දයක් ඇහෙනවා. ඒත් එතකොට අහනවා අර වටේ ඉන්න අයගේ මොකද්ද ඒ සද්දේ? ආවක වීණාවක සද්දය. එහෙනම් ඒක අරන් එන්න කියනවා. එතකොට අරන් එනවා වීණාව. හරි? ගෙනවහම මෙන්න මේක ගෙනා. කෝ ඔය සද්දෙ නෙමෙයි. එතකොට ඉතින් අරගොල්ලෝ විස්තර කරනවා නෑ නෑ ඕකේ ඕක නෙමෙයි සද්ද මේක දක්ෂ කෙනෙක් මේක හොඳ හැකියාවක් ඇතුව වාදනය කරනකොට තමයි සද්ද එන්නේ කියලා. එතකොට ඒගොල්ලන්ට සද්ද ගේන්න බෑ. දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ? වීණාවට තණ්හා කරනවා. අහන්න ඕන සද්දේ. දැන් කවුරු හරි කඩලා බිඳලා බලනවා කොහෙද ඔය සද්දේ තියෙන්නේ ඔය වීණාවේ. එතකොට පේනවා මේ රූපේ කොහෙවත් සද්දේ නැහැ. හැබැයි අපි මුලා වෙලා සද්දෙට රූපයක් අල්ලගෙන ওই රූපෙට තණ්හා කරනවා. ඇහුනේ සද්දේ, ආසාව ඇති උනේ සද්දෙට තණ්හා කරලා තියෙන්නේ වීණාවට. ඒ කියන්නේ උපාදාන කරලා තියෙන්නේ වීණාවට. තණ්හාව සද්දි උපාදානේ කරන්නේ වෙන දෙයක්. ඇයි ඒක වෙන්නේ? මේ කණෙන් අහපු එක දැන් ඇහෙන් නැත්තා අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් කියලා හිතපු නිසා. එතකොට මේ හැම ආයතනෙටම තියෙන ඒකට ගෝචර දෙයක්. ඇහැට නම් වර්ණ, කනට නම් ශබ්ද නේද? නැයි ගෝචර රූප අඳුර ගන්නවා. එතකොට ගෝචර රූපේ අඳුරගත්තොත් ඒක නුවණක් එන්න ඕන වෙන අනිත් ඒවට ගෝචර ඒවට මේකේ සම්බන්ධයක් නැහැ. මේ ආයතනෙ මේකට විතරයි. ඒ අත්දැකීම එතනම හටගත්තා, එතනම නිරුද්ධ වුණා. ආයි වෙන ආයතනයෙන් තින් ඔකට කිසිම සම්බන්ධයක්
නැහැ.
මනස. මනසෙන් කරන මුලාව. ඒතට එකතු කිරීමමයි දැන් අලුත් කර්ම කරන්නේ. ඒ කියන්නේ තව දෙයක් හදන්න ඔන්න හේතු සකස් කරන. තමයි සමුදය කියන්නේ. අපි අර ආයතනේ ගෝචර රූපේ හරියට තේරුම් ගත්තොත් ඒක එතනින් නවතිනවා. අනිත් ඒවා සම්බන්ධ කරන්නේ අනිත් ආයතන ඕකට සම්බන්ධ කරන්නේ. ඒතර ආයතනයක් ආයතනයකට ගැට ගහන්න නැත්නම් අන්න දිත්තේ දිත්තමත්タン සුතේ සුතමත්タン නේද? මුතේ මුතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン. හවුද මේ වගේ පෙන් දර්ශනයක් වුණා කියලා ඒක මතක් කරගන්න පුළුවන්. ඒක අර වතුරේ තියුණේ ඡායාව වගේ. දර්ශන මාත්‍රයක් විතරයි. දැකීමට ඒත් ඉතින් ඇහෙන්නේ බලන්න. ඇහෙන් බැලු ගණන් අර වතුරේ ඡායාව දැක්කා වගේ තමයි. දැකීම දැකීම විතරයි. ඇල්ලුවත් අහු වෙන්නේ දකින්න දේ නෙමෙයි. එතකොට අර පොට්ටබ්බ සංඥාව තමයි කාය ස්පර්ශයට දැනෙන්නේ. ඒකේ අර පාට නැහැ. නේද? ස්පියාගෙන රුවන්වැලි සෑල්ලුවොත් සුදු පාටයි කියන්න පුළුවන්ද? බෑ. එතකොට ඒකේ තද ගතියක්, සීතල ගතියක්, ඒ වගේ දෙයක් නම් කිය. ඒ පොට්ටක්ද? අනිත්‍ය කියන්නේ නිට්ටය කලේ නැත්තම් අනිත්‍යයි. ඒක තේරෙනවද? දැන් නිට්ටය කරනවා කියන්නේ දැන් එක ආයතනකින් එක තව එකකට සම්බන්ධ කළොත් පැවැත්මක් දෙනවනේ. නිට්ටය කරන්නේ මෙතනම හටගන්න එක මෙතනම නිරුද්ධ වෙනවා කිව්වොත් අනිත්‍ය. ඒක අපිට පැවැත්මක් දෙන්න බෑ. ඔව් ඝන කියන්නේ මම දන්නේ මොකද්ද අදහස් කරන්නේ කියලා. අර පොට්ටබ්බ තද ගතියද? ඒත් ඉතින් අර දෙයක් කරන එක දැන් අර මං කිව්වේ මේකේ තිත්තිත් ගොඩක් කියලා එහි ස්ක්‍රීන් එක ඒ ටික සම්බන්ධ කරලා ඔව් තනි එකක් හදන එක ඝන සංඥා. ඒ කියන්නේ අපිට සතර මහා ධාතුව පේන්නේ නැහැ. තිත් ටික පේන්නේ නැහැ. පේන්නේ ඝන සංඥාවකින්. ඒකේ රූපයක් හදලාමයි පේන්නේ. මේ චිත්‍රයේ තියෙන තිත් ගොඩක් කියන එක පේන්නේ නැහැ. චිත්‍රෙමයි පේන්නේ. කියන එක තමයි ඝන සංඥාව. දෙයක් හදලා වෙන් කරලා ගන්නවා.
ඉතින් ඒක තමයි
එතනත් අනිත්‍යයක් දකින්න පුළුවන්. නෑ හැගෙන සයන්ස් පැත්තෙන් බලුවොත් ඒ වෙලාවේ ආලෝක කිරණකින් පත්තු කරනවා නේද? ඒක එහෙමම නිරුද්දයි අලුත් එකක් එනකොට. අලුත් එකක් කියන්නේ තිතුත් එක එකක් ඒ මොහොතේදී තියෙන රටාව නෙමෙයි තව ඊළඟ ක්ෂණේ. ඒ වගේ වෙන්නත් චාන්ස් එකක් තියෙනවා. හැබැයි ඒක වෙනස් එකක්. අතන තමයි අනිත්‍ය දකින්නේ. දැන් අපි එක වගේ දෙකක් ආව තාම ඒකමයි කියලා නිත්‍ය කරන්න හදනවනේ. අනේ නිත්‍ය කිරීම මුලාවක්. ඒතර මේ සත්වයා ඉන්නේ නිත්‍ය සංඥාවයි. මොකද නිත්‍ය කලේ නැත්තම් තණ්හා කරන්න බෑ. ඒක ගැන කතා කරන්න බෑ. ඝන සංඥාවෙන් හිතන දේ නිත්‍ය කරාම තමයි අපිට ඒක ගැන කතා කරන්න තණ්හා කරන්න පුළුවන් වෙන්නේ. ආයේ අත්දකින්න පුළුවන් කරමු. ඝන සංඥාව දකින්න නිකන් දැන් තිත් ගොඩක් තියෙන තැන අපිට රූපයක් පේනවා. වර්ණ චිත්‍රයක් පේනවා. ඒ චිත්‍රට පැවැත්ම දීම තමයි නිත්‍ය කිරීම. ඝන සංඥාව කියන්නේ තිත්තිකෙන් චිත්‍රයක් හැදීම. හරිද? එතකොට මේක ආයේ ආයේ තියෙනවා කියන එක නිත්‍ය සංඥාවක්. මීට කලිනුත් තිබිලා තියෙනවා, දැනුත් තියෙනවා, ආයේ තියෙනවා.
දැන් රූප වහන්නේ
ඔව්.
ඇත්තටම එහෙම එකක් කියනවා දැන් අර රූප වහන්නේ ජීවිතය කියලා හිතනවා.
එතකොට මේ මොහොතේ වෙන්නේ මොකද්ද කියන එකේ සිහිය නෙමෙයි අපිට තියෙන්නේ. මේ මොහොතේ ඇහෙන් දකින්නේ මේ ටීවී එකේ තිත් ටිකක් නේද කියන එක අමතක කරනවා. මොකද අපිට අර එළියේ තියෙන එකයි රස විඳින්න ආසාව තියෙනවා. ආද ක්‍රිකට් මැච් එක බලන්න ගියාම ඉතින් අරහි තියෙන මැච් එක තමයි මේ බලන්නේ කියලා හිතුවොත් විතරයි රස විඳින්න පුළුවන්. නේද? මේ ටීවී එකේ මෙහෙම පත්තු වෙනව නෙවෙයි වෙනවා කියපුවොත් රස විඳින්න බෑ. ඕක තමයි තියෙන්නේ. අර ලෝකෙට අහු වෙන්න තණ්හා කරන්න අපිට දෙයක් හදා ගන්නවා. ඒ නිසා අපි නিত্য සංඥාවට දාගන්නවා. නিত্যයි, සුබයි, ආත්මයි, අනිත්‍යයි. රස විඳින්න ඕන නිසා අර ටිකට දාගන්නවා. අනිත්‍ය දේ නিত্য කරනවා, අසුබ දේ සුබ කරනවා, දුක් දේ සුඛ සැප කරනවා, අනාත්ම දේ ආත්ම කියලා හිතනවා. ඕකේ ඉන්න නිසාමයි මේ සසරේ යන්නේ. කවුරු හරි කෙනෙක් ඉන්නවා දැන් මේක අත්දකින්න. ඔව්, මම පවත්වගෙන යන්න මේක අත්දකින්න. ඉතින් දැන් මම හිටියොත් නේ මගේ ඇහෙන් දකින්න පුළුවන්. ඇහක් උපදන්න කෙනෙක් හදාගන්න. ධාතු නානත්වයක් තියෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ දැන් අපිට ඕකේ දැන් එළියෙන් මෙහෙට එන ස්වභාවයක් තියෙනවා. අපි මේක එළියේ මෙහෙම දැන් ධාතු ස්වභාවය නෙමෙයිනේ අපි දකින්නේ. රූපයක් හදලා ඕක තමයි අපි හිතනවා ධාතුවට මේක ආйти කියලා. ඊළඟට අපි බලන්නේ මේ හැඩය දකින්න. අපි සතර මහා ධාතුව දිහා බලන්නේ අපට ඕන දේ දකින්න. ඒක නොතිබුණත් අපි හදාගන්නවා. අපේ තණ්හාව වැඩි වුණහම ඒකට අදාළ දේ අපි හදන ගතියක් තියෙනවා. ඒකට අදාළ අර නිකන් ධාතු ප්‍රස් කිරීමේ ගතියක් තියෙනවා. ඒ විදිහට නොවුනොත් එහෙම අපි දුකටපත් වෙනවා. දැන් අපි දැන් කෙනෙක් දිහා බැලුවහම අපිට ඒ විදිහට දකින්න දැන් ආයේ අර ඕනකම හදාගෙන ඉවරයි. එතකොට ඊළඟ සැරේ දකිනකොට පොඩ්ඩක් වෙනස් නාන්න වෙනස් වෙලා. ඒක නිකන් දුකක් එක්ක දෙන්නේ. හැබැයි ඒක දුකක්ම කරගන්නේ අපි ඒ ටිකට අප්ඩේට් කරගන්නවා. ඊළඟ සැරේ මෙහෙම දකින්න ඕනේ. ඒක තමයි ඊළඟට ඉතුරු කරගන්නේ. ඔව් ඒ ධාතු නානත්වෙකුත් තියෙනවා. ධාතු නානත්වයේ නිසාමයි අපට ඇහැට අර එක එක වෙනස් හැඩතල පෙන්වන්න පුළුවන්. හරි? එහෙම දෙයක් තියෙනවා. හැබැයි අපි සිහි කරන්න ඕන ඔය ධාතුව නෙමෙයි මේ දකින්නේ. ඒකයි ඇහැයි ඇහැයි දෙකම උදව් වෙලා කරන සංස්කරණයක් තමයි මේ දකින්නේ. කියන එක මතක් කරගන්න. ඔව්. ඔව්. ඔව් එහෙම වෙන දේවල් තියෙනවා. දැන් ඒ අපි ඒ රැවටෙන තැන් වලින් ඕක පෙන්වන්න පටන් ගන්න. මොකද අපි අනිත් ඒවායින් පෙන්වන්න ගියාට හිත කැමති නෑ පිළිගන්න. නේද? මෙතන මේසයක් නෑ කිව්වට හිත කැමති නෑ පිළිගන්න. හැබැයි අපි හිතුවොත් දැන් අර විරිඟුව වගේ පේන තැනක් නම් හිත ඒක පිළිගන්න කැමතියි. මොකද ඒක ටිකක් දැනගන්න පුළුවන් නේ. ඒ වයින් ඒ හින්දා තමයි දැන් බුදුහාමුදුරුවෝ ඔය හොඳ උපමාව දුන්නේ මේ සංඥාව මිරිඟුවකට උපමා කරලා. මේ රූප සංඥාව තමයි මේ දැනගන්නේ හිත. ඇහැ සකස් කරලා දෙන රූප සංඥාව තමයි මේ හිතට ආරම්භ වෙන්නේ. කන සකස් කරලා දෙන සද්ද සංඥාව තමයි හිත දැනගන්නේ. එළියේ තියෙන දේ නෙමෙයි. සංඥා මාත්‍රය. සංඥාව හැමතිස්සෙම මිරිඟුවක්. ඔය පේන දෙයත් මිරිඟු ස්වභාවයක්. ඇත්ත එළියේ තියෙන එක නෙමෙයි මිරිඟුව තමයි අපිට තියෙන්නේ. හරි. මිරිඟුව දැකලා දෙයක් කරන එකේ තමයි අපි ඉන්නේ. අපිටත් දකින්න පුළුවන් මිරිඟුව විතරයි. කියන්නේ ආයතනයෙන් සකස් කරලා දෙන්නේ මිරිඟුවක් කියලා හිතන්නකො. එතකොට මේ මිරිඟුව මේ වගේ කියලා එළියේ තියෙන දේ දැක්කා කියලා හිතනවා. තොට ඇහෙන් දැක්කොත් ඔය මිරිඟුවක් දකින්නේ සංඥා මිරිඟු රූප සංඥා කණෙන් ඇහුවොත් ඒ සද්ද සංඥා එතනත් මිරිඟු ස්වභාවය තහොමහොම මතක් කරලා දෙන්නත් පුළුවන් ආයතන හයට සංඥා මිරිඟුවක් එකනේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නේද උපමා කළේ එතනින් තේරුම් ගන්නත් පුළුවන් නැත්නම් විඥාණය තමයි ඕක දැනගන්නේ එයා මායාකාරය එතනින් බැලුවත් පුළුවන් හිතා ගන්න. ඔක දැනගත්තු විඥානේ එයා මායාකාරයි. ඔය දැනගත්තේ සංඥාව ඒක මිරිඟුව. ඒ දැනෙන්නේ මොකද්ද කියලා හොයාගන්න බඩගින්න කියන්නේ අපි දාපු නම. ඇත්තට දැනෙන්නේ මොකද්ද? කාය ස්පර්ශ පොට්ටබ්බ සංඥාව. එහෙම කිව්වා කියලා නොකා ඉන්න එපා. එහෙම දැනගත්තාම අවශ්‍ය ප්‍රමාණය විතරක් කන්න පුළුවන්. අර තණ්හාවෙන් ඇති කරගත්තු ටික අයින් කරන්න පුළුවන්. මේ කෑම කෑවොත් විතරයි බඩගින්න නිවෙන්නේ. පොඩි ළමයි කියනවනේ නේද? මට පපඩම් බඩගිනි. ඒක කෑවොත් විතරයි බඩගින්න නැති. නේද?
මම නදුවා
මම එකක් ඒ බඩගින්නේ නියම ස්වභාවය අඳුරගත්තට පස්සේ ඒක නැති කරන්න විතරයි අවශ්‍ය. එතකොට ඕනවට වඩා කන්න ඕනේ නැහැ. ඔව්. ඔව්. වතුර ටිකක් බිව්වහම බඩගින්න නැති වෙනවා. ඔව්. ඒක දැන් ඕක දැන් මෙහෙමයි කෑම ගැන මේවා කරනවා නම් පටන් ගන්න රැට කන එකේ මම හොඳටම දන්නවනේ රැට කෑවේ නැතත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඒතර මේක අපි තණ්හාවටමයි කන්නේ. ඒක ටිකක් අඩු කරගෙන ගිහිල්ලා බලන්න. ඒකට අර මැරෙයි කියලා බය වෙන්න ඕනේ නැහැ. ඇඟටත් හොඳයි. ඔව්. ඒ ඔව් දැන් ඒ වෙලාවට කාලා පුරුදු වුණාම නොකා බෑ බඩගින්න එනවා. එහෙම දෙයක් කරා. ඒකේ වෙන්නේ දැන් අපි සිල් ගන්නෙ මාසෙකට දවසයි. අනිත් හැමදාම කාලා පුරුද්ද වැඩි. පුරුද්ද තියෙනකොට පොඩි මේකක් තිබුණොත් ඒකට අහු වෙනවා. හැබැයි ඔක ටිකෙන් ටික ඔයා නොකා ඉන්න දවස් ටික වැඩි කරලා බලන්න. රිට්‍රීට් එකකට ගිහිල්ලා මුල දවස් දෙක තුනේ බඩගින්න එයි. ඊට පස්සේ බඩගින්න එන්නේ නැහැ. මොකද ඒ නොකා ඉන්න පුරුදු වෙනවා ඊළඟට. හරි. අර අපි ඒ කාලා පුරුදු වුණොත් ඒ පුරුද්ද බලවත්. ඒක තමයි අපේ කෙලස් බලවත් කියන්නේ. ඒක එතනින් එහාට යන්න ඕනේ වුණාට. ඒක විතරක් මදි. නිකන් දවස්වලත් සිල් ගන්න පුරුදු වෙන්න ඕනේ අඩු ගානේ කෑමට විතරක්.
දැන් කෑම රෑ වෙනකන් ඉන්නේ නැතුව කාලා ඉඳගෙන දැන් හැට
කරලා කලින් නිදා ගන්න. හොඳයි. ඔය කරලා බලන්නක අපි. හොඳයි. අපි මේ දැන් අවසන් කරමු එහෙමනම්. ඔය ප්‍රායෝගිකව කරනකොට ඉතින් Tamanටම අත්දකින්න පුළුවන් මොකද්ද මෙතන හැංගිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ කෙලස්ටිකල් අඳුර ගන්න පුළුවන්. ඒකට තමයි මම කිව්වේ අර දැන් වේදනාව ගැන බලනකොට වේදනාවේ තියෙන කෙලස් ටිකයි අපිට පේන්නේ. මෙච්චර කල් කෙලස් වලින් නේ aran තියෙන්නේ. මේක ඇත්ත ඇටි හිටි දැක්කම ඔච්චර දඟලන්න දෙයක් නෑ ඉතින්. මම
දැක්කා මේ ඉන්දියාවේ ලෝක කෙනෙක් ඉන්නවා කියලා පෙන්වුවා මේ
ආව මොකද්ද නිවුස් වලත් පෙන්වුවා ගිය සතියේද කොහෙද මගෙන් අහන්නේ ජීවත් වෙලා තියෙනවා නම් එතනම ඉතින් ඔන්න ඔයාලට උත්තර තියෙනවා
කියලා
දැන් නෑ ඒක ඇත්තටම පෙන්වුවා දැන් එයාට බෙහෙත් කරන එක හරි ප්‍රශ්නයක්ලු ડોක්ටර්ස් වලට දැන් කෑම දෙන්න බෑ මොකද එයා මේ ශරීරේ
කෑම
ඉතින් අපි ඒ එක්ස්ට්‍රීම්ස් වලට යන්නේ නැතුව පුළුවන් මට්ටමින් ටික ටික බලන්නකො. කය ගැනයි වේදනාව ගැනයි ටිකක් බලන්න පුරුදු වෙන්න. එතකොට ඒක තමයි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නේද? කායානුපස්සනාව වේදනානුපස්සනාව ඒවා වැඩෙනකොට ඉතුරු ඒවටත් යනවා චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව. එතකොට අර වෙනදා විදිහට එක සැරේට රියැක් කරන්න නැතුව පොඩ්ඩක් ඒක දිහා බලා ඉඳලා ඊට පස්සේ කරන දේ කරන්න. එහෙම එහෙම බලන්න පුරුදු වෙන්න. දැන් තිබහක් ඇවිල්ලා වතුර එක බොන්න කලින් පොඩ්ඩක් මේ තිබහ කියන්නේ මොකද්ද කියලා බලලා ඊට පස්සේ හිමීට ඒ බොන්න. එතකොට ඒක දකින්න පුරුදු වෙන්න. අපි එක සැරේට වතුර බිව්වහන් අර ඒක දකින්නේ නැහැ. ඒ වේදනා ටික ටික දකින්න පුරුදු වෙනවා. දැන් කකුල රිදෙනවා කියලා එකපාරට පුරුද්දට කකුල එහාට ගියාට ඊට කලින් මේක දිහා බලලා ඊට පස්සේ කකුල වෙනස් කරනවා. එහෙම එහෙම පුරුදු වෙන්න හැම එකේ මේ ශරීරය ගැන බලන්න ලේසි බලන්න පුරුදු වෙනකොට. අපිට කහන්න දැනෙනකොට ඉස්සෙල්ලා ඒ දැනීම මොකද මොන වගේ දැනීමක්ද? ඊට පස්සේ කහන්න. අතක් එහෙම හොල්ලන්න කලින් ඇයි මේ හොල්ලන්නේ කියලා චුට්ටක් බලලා ඊට පස්සේ. එතකොට ටික ටික පේන්න ගන්නවා මේ කයේ තියෙන දෙකද. එහෙම එහෙම පුරුදු කරන්න. ඒක සිහිය වඩන්න උදව් වෙනවා. දැන් සිහිය පිහිටන්න. කායන පස්සන. හොඳයි දැන් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල හොඳ සීලයක් රැකුණා සමාධිය වැඩුණා ප්‍රඥාව වැඩුණා සීල සමාධි ප්‍රඥා වැඩෙන ඒ මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් ගොඩාක් රැස් කරගත්ත මේ වෙලාවේ අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා සතුටටපත් වෙත්වා දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා උතුම් ධර්මා අවබෝධයේ පිණිසම හේතු ආසනාව වේවා. ඒ සතුටට පත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සීක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් සතුරු කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සැමගින් අප සැවම ආරක්ෂා කරන සීක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙ ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපේ ප්‍රාර්ථනාව යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මේ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මේ අවිද්‍යාව හින්දා ඇත්ත ඇතිහැටි නොදන්න කම හින්දා කරන සංකාරවල ඇත්ත ස්වභාවය තමයි ඒවා අනිත්‍යයි අප දුකටපත් කරනවා. ඒ වගේ මේ හිතට අරමුණ වෙන ධම්ම වල කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති. ඔය බව ඇත්ත ඇතිහැටේට තේරුම් යන යදා පඤ්ඤාය පස්සති. එතකොට අර මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරලා අතාරින්න පුළුවන්. අත නිබ්බින්ද තී දුක්කේ. ඕක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසිද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සස්ස.